මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවෂ්ටික ශීලය සමාදන් වෙනු නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කිසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨනක සීලං ධම්මං සාධිකං සුරක්ෂිතං කତ୍වා අපමාදීන සම්පාදී කම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භගන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භගන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භගන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තේසං පස්ස පරේතානං භවසෝතානුසාරිණං උම්මග්ගපටිපන්නානං ආරා සංයෝජනක්ඛයෝ, යේච පස්සං පරිඤ්ඤාය අඤ්ඤාය උපසමීරතා, තීරේ පස්සාභිසමයා මුච්ඡාතා පරිනිම්මුතා. සදහවත් පින්නතුනි, කිලෝගුරු භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයා හමුවේ තැබූ ධර්මය පටිසෝතගාමී ධර්මයක්. භවසෝත නම් වූ විපරීත පටු භවදියවලට එරෙහිව ගලාගෙන යන ඒ ධර්මය භව නිරෝධය කරා ගෙන යන ධම්මසෝත නම් වූ මහදිය කඳයි. භව දිවරට හසු වුණ ලෝක සත්වයා සංසාර දිය සුළි තුලම කරකැවෙනවා. ධම්මසෝතයට වැටුණ ආර්ය පුද්ගලයා භව නිරෝධය නම් වූ නිවෙනට ළඟා වෙනවා. මේ දෙක අතර සංදිස්ථානය ස්පර්ශයයි. ඒක නිසා අද අපි මේ 15 වෙනි ධර්ම දේශනාවට චුතිනිපාතයේ ද්වේතානුපස්සනා සූත්‍රයේ එන පස්සේ පිළිබඳ ගාථා දෙකක්, ස්පර්ශය පිළිබඳ ගාථා දෙකක් මාතෘකා කරගත්තා. මීට කලින් පටිසම්පාද දේශනා කීපයකදීම අපි මේ ද්වේතානුපස්සනා සූත්‍රයේ ගාථා මාතෘකා කරගත්තු නිසා සමහර විට මේ පින්නුතුන්ට මතක ඇති ඒකෙදි බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ දේශනා රටාව දෙපැත්තකට නැඹුරු ඇති ඒ ධර්ම ඉදිරිපත් කරමින් ඒ වායේ සමුදේ පැත්තත් නිරෝධ පැත්තත් වෙන් කර දැක්වීම ඒ සූත්‍රයේ දේශනා ශෛලියයි. දැන් පස්සේ පිළිබඳ ඒ දෙපැත්ත පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට ගද්‍ය පහටකින් දක්වනවා. ඒකේ සිංහල පරිවර්තනය මේකයි. මැනවින් ද්වේතානුපස්සනාවේ යෙදීමේ තවත් ක්‍රමයක් ඇද්දයි ඇසුවොත් මහණෙනි, කවුරුවත් ඇසුවොත් ඒ අයට මෙසේ කිව යුතුයි. තවත් මැනවින් ද්වේතානුපස්සනාවේදී මේ තවත් ක්‍රමයක් තිබිය හැකි දැයි යම් කෙනෙක් ඇසුවොත් ඒ අයට මෙසේ පිළිතුරු යුතුය. තිබිය හැකි කෙනෙක්ද තිබිය හැක්කේ? යම් තාක් දුකක් හට ගැනීමද? ඒ සියල්ල ස්පර්ශයේ ප්‍රත්‍යයනි. මේ එක් අනුපස්සනාවකි. ස්පර්ශයෙහිම නිරවශේෂ විරාග නිරෝධයෙන් දුකෙහි හට ගැන්මක් නැත. මේ දෙවෙනි අනුපස්සනාවයි. මෙහෙම ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ මේ කියාපු මේ ද්වේතානුපස්සනාවේදී මේ ආනිසංසය ඊළඟට ප්‍රකාශ කරනවා. අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුක්ත වූ යම්කිසි භික්ෂුවක් මේ ද්වේතානුපස්සනාව යෙදුනොත් ඒ භික්ෂුවට එක්කෝ මෙලොවදීම දික්දැමියෙහිදීම රහත් ඵලය ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් උපාදාන ශේෂයක් ඉතිරිව ඇතොත් අනාගාමිතාව. එතකොට මෙන්න මේ විදිහට ප්‍රකාශ කරලා තමයි බුදුරජාණන් වහන්සේ ඊළඟට අර ගාථා දෙක වදාළේ. තේ සංපස්ස පරේතානං භවසෝතානුසාරිනං කුම්මග්ගපටිපන්නානං ආරා සංයෝජනක්ඛයෝ. ස්පර්ශයට ගැති වූ භවදීවැලට අනුව යන්නා වූ වැරදිමකට පිළිපන්නා වූ ඔවුන්ට සංයෝජන ක්ෂය කිරීම කියලා කියන භවබැමි සිඳලීම ඈතය, බොහොම දුරය. නමුත් යේච පස්සං පරිඥාය, යම් කෙනෙක් ස්පර්ශය පිළිසිඳ දැනගෙන අඥාය උපසමේ රතා ඒ ප්‍රත්‍යක්ෂ ඥානය තුලින් සංසිඳීමෙහි යළුනාහුද තේවේ පස්සාභිසමයා, ඔවුන් ඒකාන්තයෙන්ම ඒ ස්පර්ශය තේරුම් ගැනීම නිසා නිච්ඡාතා පරිනිබුතා සුෂ්ණාව කුසගින්න නිවාගෙන පිරිනිමියාහු. ඉතින් මෙන්න මේ ගාථා දෙක ආශ්‍රයෙන් අපි යම්කිසි විශේෂ ධර්ම දේශනාවක් අද පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මොකද අද විශේෂ දවසක් නිසා සංඝයා වහන්සේලාගේ වස්සානයේ අවසානයේන ඒ පවාරණය කෙරෙන පප්පෝයේ දවසේ. තවත් හේතුන් නිසා අපට හිතුණා මේ යෝගාවචර පිරිසට අනිත්‍යවත් කමඨාන් බණ තමයි මේක ටිකක් වඩා ඉල්ල කළ ප්‍රායෝගික මට්ටමකින් ඉදිරිපත් කරන්න. ඒක නිසා විශේෂයෙන් ඉල්ලා සිටිනවා මේතන ඉඳලා ප්‍රකාශ කරන කාරණා වලට ඉතාමත්ම සාවධානව වැකියක් වැකියක් පාසා වචනයක් වචනයක් පාසා ශ්‍රවණය කරන හැටියට. ඉතින් ඔන්න මේ ස්පර්ශය පිළිබඳ කථාන්තරයේදී පළමුවෙන්ම කියව යුතු කාරණයක් තමයි අපි දේශනා කීපයකදීම ඔය දීඝනිකායේ පළමුවෙනි බ්‍රහ්මජාල සූත්‍රය ගැන සඳහන් කරනකොට කිව්වා, මතු කළ දුන්න කාරණයක්. මොකද්ද? බුදුරජාණන් වහන්සේ සූත්‍රයේදී 62ක් මිත්‍යා දෘෂ්ටි ප්‍රතික්ෂේප කළේ ඉතාමත්ම කෙටි පාඨයකින් බව. මොකද්ද ඒ පාඨය? තදපි පස්සපච්චියා, තදපි පස්සපච්චියා, ඒකත් ස්පර්ශ ප්‍රත්‍යේනි, ඒකත් ස්පර්ශ ප්‍රත්‍යේනි කියලා ඒ විදිහට නිෂ්ප්‍රභා කළේ හැම දෘෂ්ටියක්ම. ඒ වගේම සූත්‍රයේ අවසාන හරියට උන්වහන්සේ ප්‍රකාශ කරනවා යම් ශ්‍රමණ බ්‍රාහ්මණීන් මේ දෘෂ්ටි ප්‍රකාශ කළා නම් ඔවුන් පිළිබඳව මෙන්න මෙහෙම වාක්‍යයක් කියවෙනවා. සබ්බේතේ චෛ පස්සායතනෙහි පුස්ස පුස්ස පටි සංවේදෙන්ති. ඒ හැම දිනෙකම ස්පර්ශ ආයතන හයෙන් නැවත නැවතත් ස්පර්ශ කරමින් ප්‍රතිසංවේදනය කරනවා. ඒක ඊළඟට විපාක කියනවා. ඒ වේදනාව නිසා තණ්හාව උන්ට ඇති වෙනවා. තණ්හාව නිසා උපාදානය, උපාදාන නිසා භවය, භවය නිසා ජාතිය, ජාති නිසා ජරා මරණ දුක්ඛ සියල්ලම. එින් කියවෙන්නේ මොකක්ද? අර මුල් ගාථාවේ කිව්වා වගේ ඒ 62 දෘෂ්ටිගත් හැම ශ්‍රමණ බ්‍රාහ්මණයෙක්ම භව දීවැරට ස්පර්ශයට ගැති වෙලා, භව දීවැරට අහු වෙලා, වැරදි මාර්ගයට වැටිලා භව බැමි වලින් මිදලා නොවේ හිටියේ. මොන් එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොයි විදිහද කියන කී ළඟට අවසානේ ප්‍රකාශ කරනවා. මේ ශාසනයේ රහත් භික්ෂුව පිළිබඳව ඊළඟට ප්‍රකාශ කරනවා. ඒ රහත් භික්ෂුව ස්පර්ශය පිළිබඳව, ස්පර්ශ ආයතන 6 පිළිබඳව පස්සාකාර විශේෂ අවබෝධයක් ඇති කරගෙන පිරිණිමීමටපත් වෙලා තියෙනවා. මොකද්ද? අපි කල් නිදේශන ආයතන මතක් කළා. ස්පර්ශ ආයතන 6 සමුදය, අත්ථගම, අස්සාද, ආදීනම, නිස්සරණ. ඒ කියන්නේ ස්පර්ශ ආයතන 6 හට ගැනීම, අස්තියට යාම, ආස්වාද පක්ෂය, ආදීනෝ පක්ෂය, නිස්සරණ කියන නික්මීම. එතකොට ඕනෝකයි මේ ශාසන විශේෂත්වයේ ස්පර්ශය පිළිබඳව. දැන් ඔන්න ඊළඟට එතන ඉඳලා ස්පර්ශය ගැන වඩ වඩා පැහැදිලි කරගන්න අපි ඉදිරියට සූත්‍ර කීපයක් ගන්නවා. හිතාගන්න මේක එක්තරා විදිහක වන්දනා ගමනක් කියලා, නිවන් කරා යන වන්දනා ගමනක් කියලා හිතාගෙන මේ පැය තුල මේවට සාමධානය අහුන්කන් දෙන උත්සාහ කරන්න. ඉතින් ඔන්න ඒ ස්පර්ශය ගැන පළමුවෙන්ම අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ පින්නතුන් හොඳට දන්නවා ද්වාදසංග පටිච්චසමුප්පාදේ සූත්‍රයේ කවුරුත් අවිජ්ජා පත්‍ය කියලා පටන් ගන්නේ සූත්‍රයේ ස්පර්ශය සඳහන් වෙන්නේ මෙහිමයි. සලායතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා. සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය, ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා ආදි වශයෙන් තියෙනවා. නමුත් ස්පර්ශය පිළිබඳ වඩාත්ම පැහැදිලි ගැඹුරුම දර්ශනයක් අපට ඉදිරිපත් කරන්නේ මේ පිටක් වෙන අර්ථ රසයෙන් පොහොසත් මධුපිණ්ඩික සූත්‍රයේ මජ්ක්‍ධිමනිකාය. මජ්ක්‍ධිමනිකාය මධුපිණ්ඩික සූත්‍රයේ ඒක ඔක්කොම නොකියවත් කලින් අවස්ථාවල අපි ඒක සම්පූර්ණ විග්‍රහ කරලා තිනවා. මේකට අදාළ වශයෙන් කිව්වොත් එතෙන්දි තියෙන්නේ මෙහෙමයි. බුදුරජාන් වහන්සේ වදාළ එක්තරා කෙටි දේශනා පාඨයක් සංඝයා වහන්සේලාගේ ඉල්ලීම පරිදි කෙටියෙන් දේශනා කළ දේවල් පිළිබඳව සවිස්තරව දේශනා කිරීමේ ඒතදබ්බිත අනුරාධපුර මහා කච්චන මහරහතන් වහන්සේ තීරුම් කළ දෙන්නේ ඒකෙදි මෙන්න මේ වාක්‍යයෝ දෙනවා. තකුංචාවුසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං තින්නම් සංගති පස්ස. ඔහුතුල මහා ගැඹුරු දර්ශනයක් ඉදිරිපත් වෙනවා. මොකද්ද කියන්නේ? චක්කුංචාවුසෝ පටිච්ච රූපේච ඇතනි අසත් රූපේනුත් නිසා චක්ඛු විඤ්ඤාණේ හටගන්නවා. ඊළඟට කියනවා තින්නම් සංගති පස්සෝ. ඒ තුනෙහිම එකට යාම ස්පර්ශය. මෙතන හොඳින් කල්පනා කරොත් මහා ගැටලුවක් තියෙනවා, සියුම් ගැටලුවක්. මොකද්ද? දැන් මතක තියාගන්න මෙතන කියුණා පටිච්ච කියන වචනේත් උප්පජ්ජති කියන එක. එයින් පේනවා පටිච්ච සමුප්පාද ධර්මයේ තියෙන විඥානයේ හට ගැනීම පිළිබඳව බව. අසත් රූපේනුත් නිසා චක්කු විඥානයේ හට ගන්නවා. නමුත් හටගත්තට පස්සේ ඒ සත් ලෝක සත්‍යය තුළ තියෙන මුලාව නිසා, අවිද්‍යාව නිසා මේක තුනක් හැටියට ගනිමු. තුනක් හැටියට ගනින්න ඉඩක් නැහැ. මොකද? අර අසත් රූපයක් නිසාමයි චක්කු විඥානේ හටගන්නේ. චක්කු විඥානේ කියන එක අපි තේරුම් කරලා දුන්නේ විඥානේ යට තියෙන ධර්මතාව දෙකක් හැටියට වෙන් කර ගැනීමමයි. ඒතෙක් අසත් රූපයක් කියලා දෙකක් කියන අදහස පහළ වුණෙත් නෑ. චක්කු විඥානේ පහළ වුණාමයි මේ මගේ ඇස අර තියෙන රූපේ. ඔන්න විදිහට ඒකයි මේ කියන්නේ. එතකොට මේ දෙකයි දෙක අතර පරතරය තමයි විඥානේ. නමුත් ඒක අනවබෝධය තුලින් අර අසත් රූපයක් චක්මිනා කියලා තුනක්. ඒ තුන එකට යෑම පිළිබඳ හැඟීමක් ඇති කරගත්තු තැන අන්න ස්පර්ශය හටගත්තා. එතන ඉඳලමයි මුලා. ඒකයි අපි සම්දිස්ථානය කිව්වේ. එතකොට මේ ස්පර්ශය පිළිබඳ කාරණේ දිත් ඒ වගේම දැන් කියවුණනේ දෙකක් සහ නැදක් වගේ එකක්. ඔන්න ඒකට කියන සූත්‍රයේ අපි මීට කලින් සවිස්තරව නොයෙකුත් අවස්ථාවල දේශනා කරලා විස්තර කරලා තියෙනවා. මහා ප්‍රබල බල සම්පන්න සූත්‍රයක් අංගුත්තර නිකායේ චක්ක නිපාතේ. චක්ක කියන්නේ 6 කියන එක තේරුම් ගන්න. 6 වෙනි නිපාතේ එන මජ්ජේ සූත්‍රය. මේ මජ්ජේ සූත්‍රයේ ඉස්සෙල්ලා නිදාන කතාවකදී තියෙන කියන නොදන්න අයට බරණැස ඉසිපතණී බුදුරජාන් වහන්සේ මිගදායේ වැඩ බරණැස ඉසිපතණී මිගදායේ වැඩවසන අවස්ථාවක ස්ථවිර භික්ෂුන් වහන්සේලා පිරිසක් පින්ඩපාතයෙන් පස්සේ මණ්ඩල මාළියේ රැස් වෙලා ධර්ම සාකච්ඡාවක් ආරම්භ කළා. මේ කාලේ වැදිනා ධම්ම සම්මන්ත්‍රණයක් වගේ දෙයක්. මොකද හේතුව? ඒ සභාවේදී ඉදිරිපත් වුණ මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. මොකද්ද? භාග්‍යතුන් වහන්සේ පාරායණී මෙත්තෙය පන්හේ මෙන්න මෙහෙම දේශනා කරලා කියනවා. මොකද්ද? යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති. තං බ්‍රූමි මහා පුරිසෝති සෝද සිබ්බනි මච්චදා. ඔය ගාථාව ඉදිරිපත් කළා. මේක තුලින් ප්‍රශ්න හතරක් සාකච්ඡාව සඳහා ඉදිරිපත් කරගත්ත සම්මන්ත්‍රණය සඳහා මේ ස්වාමීන් වහන්සේලා. මොකද්ද ප්‍රශ්න හතර? මේ ගාථාවේ දැන් ඉස්සෙල්ලා තේරුම් කරලා දීමු සාමාන්‍ය අර්ථය. යෝ උභන්තේ විදිත්වාන කියලා කියන්නේ යමේ කොන් දෙක තේරුම් අරගෙන මජ්ජේ මන්තා නලිප්පති, ප්‍රඥාවෙන් මන්තා කියන්නේ ප්‍රඥාව, ප්‍රඥාවෙන් මැද නොවැළේද? යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තං බ්‍රූමි මහා පුරිසෝති. බුදුරජාණන්සේ කියනවා එයාට මං කියනවා මහා පුරුෂයයි කියලා. මොකද සෝ ඉද සිබ්බණින් අච්චගා, ඔහු මේ ලෝකේ මහුම් කාර්ය ඉක්මවා ගිය. එතකොට මේ තේරවිලි වගේ ගාථාවේ කාරණා හතරක් ඔන්න ප්‍රශ්නයට හැටියට ඉදිරිපත් වෙනවා. මේ ගාථාවේ කියන එක කොනක් මොකද්ද, දෙවෙනි කොන මොකද්ද, මැද මොකද්ද, මහුම් කාර්ය කවුද? එතකොට මෙන්න මේ ප්‍රශ්න හතරට හරි පුදුම දෙයක් එතන සංඝයා වහන්සේ මහස්තවිල සංඝයා වහන්සේලා හය නමක් ඉදිරිපත් කරන විවරණ හයක්, මහා පුදුම කමටහන් විවරණ වගේ ඒවා. අපිට අදාළ දේ විතරක් මෙතෙන්ට ඉස්සරහට ගනිමු. මේ ආයතන පිළිබඳ ප්‍රශ්නයේදී පස්වෙනි ශ්‍රස්තවිලෙන් මහන්සිය දෙන විවරණය මේක. එක කොන ආධ්‍යාත්මික ආයතන හය, ඒ කියන්නේ ඇස, කන, නාසය, දිවකය, මන. දෙවෙනි කොන බාහිර ආයතන හය, රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. මැද විඤ්ඤාණ, මැද විඤ්ඤාණ, මහුම් කාර්ය තණ්හා. දැන් ඔය මහුම් කාර්ය ගැන කියනකොට මේ කාලේ ඔය ඇඟලුම් කර්මාන්ත එහෙම එදක්ෂ මහුම් කාර්යයන් ඉන්න පුළුවන්. ඒ ඔක්කොම පරාදයි මේ මහුම් කාර්යයට. මොකද මේ තණ්හා නැමැති මහුම් කාර්යයට උපාදි තුනක් තියෙනවා. මොනවද? පූර්ණෝ භවික, භවයක් මානවයි මේ පූර්ණෝ භවික. ඊළඟට නන්දි රාග සහගත, තුටුවීම් ඇලීම් සහිත. ඊළඟට තත්‍ර තත්‍රාභිනන්දිනී, ඒ කෙන සතුට වෙනවා. ඔන්න තණ්හා මහුම් කාර්යයේ කපංකම්. ඉතින් අන්නේ බඳු ඒ තණ්හා නම් කාර්යය තමයි අර දෙකොන ගැටලන්නේ මැද නොතකා හරිම. මැද කියන විඥානේ අර දෙක නිසා ඇති වුණා. නමුත් ඒක අමතක කරලා කොන් දෙක ගැටලනවා. ඉතින් දැන් නිදසුන් වශයෙන් කිව්වොත් අසත් රූපයක් ගැටලනවා. ඉතින් අසත් රූපයක් ගැටලීම පිළිබඳ කතාන්තරي අපි නොයෙකුත් අවස්ථාවල් ප්‍රකාශ කළා. ලෝකෙ මේ මිනිසයාට පහසුවෙන් තේරුම් ගන්න උපමාව කවුරුත් ගන්නවා මිරිඟුව. කොටිම කියතොත් බුදුරජාණන් වහන්සේ මුළු මහත් සංඥා ස්කන්ධේම මිරිඟුවකට උපමා කළා. අපට මිරිඟුව කියනකොට හිතෙන්නේ ඇහැයි රූපයයි විතරයි. නමුත් මුළු මහත් සංඥා ස්කන්ධේම මිරිඟුවට හරි ගැඹුරු කියමනක් කියනවා. නමුත් මෙතෙන්දී සරලයක නිසා අපි අසත් රූපයක් පිළිබඳ ප්‍රශ්නේ ගනිමු. කොට මිරිඟුව පිළිබඳ බොහෝ දෙනා දන්නවා. නමුත් යන්තම් මතක් කරමු. මිරිඟුව කියලා කියන්නේ පින්මතුනි, ඒකට සංස්කෘත වචනයක් තියෙන මෘග තෘෂ්ණිකා කියලා. මුවාට තණ්හාව පිපාසය ඇති කරන දර්ශනයක්. මොකද්ද? නියං සමයේ ඈත වතුර ගණන වගේ දර්ශනයක් තියෙනවා. මේ මුවා හිතා ගන්නවා මේ වතුරේ කියලා. එතකොට මේ මුවා ඔන්න දැන් මෙයාගේ ස්ථාවරය මොකද්ද? මම මෙතන අතන වතුර, මම මෙතන අතුර වතුර කිව්වට යන යන පියරප්පාස ඇහත් අරගෙන යන්නේ. එතකොට ඒක කියන්නේ මම මෙතන වතුර අතන, වතුරේ කියන හිතන එක ඒකත් ඈත් වෙන මිරිගුවේ ස්වභාවය එකයි. ඉතින් මේක කෙලවරක් නැති දිවිල්ලක්. ඔන්න මිරිගුවේ ස්වභාවය රැවටිල්ල. එතකොට ඒක එක කෙරෙන්නේ මොකින්ද? මායාත්මක චක්කු විඥානය තුලින්. අර පරතරය නොතකා හරිමින් මේ දුවන්නේ. පරතරය ගැන හැඟීමක් නැහැ මුවාට. මම මෙතන වතුර අත, මම මෙතන වතුර අත. ඒ තුන කෙලට එකින් දිගට දිගට යන අඩියක් පාසා ඒ මුලාව තුල මුවා දුවල දුවල වෙහෙස වෙනවා. ඉතින් මේ මුවා පමණක් මේ මුළු මහත් ලෝක සත්‍යයම මෙන්න මේ මුලා වෙල ඉන්නේ මේ මුවා වගේ මිනිඟුව තුලින් කියලා බුදුරජාණන් පෙන්වන්න කරනවා. දෙකයි මැදයි. ඉතින් මෙන්න මේ ගැටලා මේ කියාපු තණ්හා නම් කාර්ය තමයි මේ සියුම් වැඩේ කරන්නේ. ඊළඟට දැන් එහෙමනම් තණ්හා නම් කාර්ය ගැන ගැටලනවා කිව්වා. ඉතින් මේ ගැටවලින් බේරෙන්නේ කොහොමද? බේරෙන පණිවිඩයක් මේ ගාථාවෙම කියවෙනවා. අර කියවුණානේ යෝ භන්තේ විදිත්වාන මජ්ජේ මන්තානලිප්පති. මන්තා කියලා කියන්නේ පින්වතුනි ප්‍රඥා. එතකොට කියන්න පුළුවන් කෝ අපට ප්‍රඥාව නැහැ නේ. ඉතින් අර රහතන් වහන්සේලා ඩිබේ 15 වෙන එකක් නේ. එහෙම කියන්න එපා. ප්‍රඥාවේ මූල බීජාප කහ තුලක් තියෙනවා. යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන එක මහා ප්‍රබල වචනයක් මේ ශාසනයේ. විදර්ශකයන්ට නමුත් අවාසනාවට වගේ අපිට කියන්න සිද්ධ වෙනවා. මේක ගැන අටුවාවල පැහැදිලි විග්‍රහයක් නැහැ. යෝනිසෝ මනසිකාරය තෝරන්නේ උපාය මනසිකාර, පත මනසිකාර ආදී වශයෙන්. අපි දැන් බොහෝ විට අපි මේකට කෙටියෙන් කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. ලේසියට කියන්නේ නුවණින් මෙනෙහි. නමුත් මේකේ තියෙන මහ ගැඹුරක් යෝනි කියලා කියන්නේ පින්වතුනි ප්‍රභව ස්ථාන, යමක් හටගන්න ස්ථාන. එතකොට යෝනිසෝ කියලා කියන්නේ යමක් හටගන්න ස්ථානය අනුව මෙනෙහි කිරීමයි. ඉතින් හටගන්න ස්ථානය මොකද්ද කියලා දැනට මෙමින් පින්නකට පැහැදිලිව ඇති. අපි කිව්වේ ස්පර්ශය. ස්පර්ශය සංදිස්ථානයේ කිව්වේකනේ බ්‍රහ්මජාල සූත්‍රයේ තද විපස්සපච්චය කිව්වා. ඉතින් මෙන්න මේක මොන කාරණයකින් හෝ ඒක යටපත් වෙලා තියෙන බව අපට පේන්නේ. ඉතින් අපට නම් පේන්නේ මේ ස්පර්ශය තමයි යෝනි. යෝනි හැටිය ප්‍රභව ස්ථාන. ඒකෝට මේ ස්පර්ශය අනුව මෙනෙහි කිරීමයි යෝනිසෝ මනසිකාරක. ඔන්න ඔතන ඉඳලා අපට කියන්න සිද්ධ වෙනවා නෝ ඒක උපමා දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ඒකට මගේ භාෂා ඥානෙ අඩුපාඩුකම් නිසා හෝ සමහර විට ඕලාරික දේවල් කියවෙන්න පුළුවන් අපට සම්මත සමා වෙන්න. මේ ඉතින් අපි ඒකට ඔන්න පළමුවෙන්ම ඉදිරිපත් කරන උපමාව මට දැන් ප්‍රශ්නේ තියෙන්නේ පාරිභාෂික શબ્දයයි ව්‍යවහාරවත් શબ્දයයි අතර. ව්‍යවහාර શબ્දය නම් බොහෝ විට ඉංග්‍රීසියට නැඹුරුයි. කෙසේ වෙතත් අපි ඒකට කියමු මට දැනගන්න ලැබුණා මේ ඔය දැන් එක්තරා ක්‍රීඩාවක් තියෙනුනේ ඉංග්‍රීසියෙන් ටේබල් ටෙනිස් කියන එක. ඒකට වචනේ මේ මේසබන්දු කියලා. හොඳයි අපි මේසබන්දු ක්‍රීඩාවේ ඔන්න 100ට නගා ගන්න නොදන්න අය. ඒකෙදි කියන්නේ මොකද්ද? පින්පොන් බෝලයයි රැකට් එකයි තමයි උපකරණ හැටියට තියෙන්නේ. ඒ මේසේ මැද තියෙන කෙටි දැලක්. ඉතින් මේක කරන්න තියෙන්නේ මොකද්ද? එහා පැත්තේ ඉන්න කෙනා රැකට් එකෙන් අර බෝලයට මේ පැත්තට ගහලා එවන බෝලේ මේ පැත්තෙන් මීසෙන් එහා පැත්තට වැටෙන්න කලින් එහා පැත්තට දාන්න. ඉතින් අර අදක්ෂයා මේ ක්‍රීඩාවේ අපි හිතමු දැන් ටිකට හිතා ගන්න අපි අර ඉස්සර දේශනාට මේක තේරුම් ගන්න පහසු වෙන. එහා පැත්තේ ඉන්න ක්‍රීඩකයා කවුද දන්නවද? මාරයා. මෙහා පැත්තේ ඉන්න යෝගාවචරය. ඔන්න එතකොට මාරයත් යෝගාවචරයත් අතර මීසබන්දු ක්‍රීඩාවක් කියලා හිතාගන්න මාරයා තන රැකට් කාරයෙක් නෑ. රැකට් කියන වචනේ සමාජාර්ථයක් මතක කරගන්න. මාර්යාගේ රැකට් එකට අහුල තමයි මෙච්චර කාලයක් මේ සංසාරය ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් මාර්යා පරද්දන්න හයතන්නේ මරණේ පරද්දන්නත් යෝගාවචරය අතට ගන්නේ රැකට් එක. එතකොට ඔන්න ඒ රැකට් එක අරගෙන ඔන්න අදක්ෂියා මේ ක්‍රීඩාව ගැන හිතනකොට අපිට වඩා දන්න මේ පින්වතුන් අදක්ෂ ක්‍රීඩකයා කරන්නේ මොකද්ද? අරියා අර බෝලේ එවනකොට ඒක පොළව පැලන යන්නකම් බලන් ඉඳලා මේසේ ඒ අතට මේ අතට නැවි නැවි රැකට් එකෙන් එහා පැත්තට දානවා. ඒක හරියන්නේ නැහැ වැඩි. යා ඒකට පරාද වෙනවා. ඒ වෙනකොට දක්ෂයා මොකද කරන්නේ? අර ඒ හරිය දෙලින්ම ඉඳගෙන අර බෝලේ හැමනවා කොයි වේගෙන් එව්වත් ඒක එතෙන්දිම අනිත් පැත්තට හරවනවා රැකට් එක තියලා. පොළා පැනල යන දෙන්නේ. පොළා පැනල යන්නේ මොකද? ඒකට කියන උපමාව හිතාගන්න ප්‍රපංචය ධර්මයෙන් බැලුවොත්. ප්‍රපංචය තමයි පොළා පැනල. ඒකට පොළා පැනල යන නොදී එතනම මෙනෙහි කිරීම. එතනම මෙනෙහි කිරීම. මොකද එතන කියලා කියන්නේ වදින තැන. අන්න ස්පර්ශය. කොට ස්පර්ශය අනුව මෙනෙහි කිරීම කියන්නේ බෝලේ වදිනවත් එක්කම ඒක පොළව පැනල යනවාදී එතනින්ම හරවන යහපැත්තට. ඔහොමම කරගෙන ගියොත් ඉතාමත්ම ශීඝ්‍රයෙන් එක කරන්න ඕන. ඒ ශීඝ්‍රයෙන් කරන කෙනා අන්තිමට ඔන්න මාර පරාජය කර. මාරයට රැකට් එක විසි කරන්න සිද්ධ වෙනවා. තව උපමාවක් ගන්න. මම වැඩි වැඩි කියන්නේ නැති මහා ගොඩක් කියන්න තියෙන පැයක් තුල. ඉතින් මේ කෙටින් මම කියන්නේ අනිත් හැටි හිතා ගන්න. ඊළඟට අපි ගනිමු ඒත් ක්‍රීඩාවක්. ඒක දැන් කඩු බුදුන් යුගයේ තිබිච්ච ක්‍රීඩාවකුත් නෙමෙයි ඒක සටනක්. ඒකට කියන්නේ ද්වන්ද සටන කියලා. ඒ කාලේ සිරිතක් තිබුණා ලංකාවේ පමණක් නෙවෙයි එංගලන්ත ආදී රටවල් වල හැම දිනාගෙම ළඟ ආයුධය හැටියට තියෙන කඩුන. කඩුව එළල තියෙනවා ළඟ. ඉතින් ඔන්න මොකක් හරි ගැටුමක් වුණ හැටිය සටනට ඒව කියලා අභියෝග කරලා ඔන්න පටන් ගන්න සටන පලිය නැතුව කඩුවෙන්මයි අනින්නේ කඩුවෙන්මයි ආරක්ෂා වෙන්නේ. ටිකකට හිතලා බලන්න කොයි තරම් වේගෙන් කඩුව මෙහෙවන්න ඕනේ. බැලු බැල්මට පිටින් වෙන්නේ බැලුවොත් කඩුව තාප්පයක්. කඩු තාප්පයක් අරින් එන්නේ හැම පාරටම ලෑස්ති. මේ කඩු කරකවන අන්නේ වගේ මේ මේක දෙන්නේ මෙන්න මේ කොයි තරම් ශීඝ්‍රයෙන් මෙනි කරනවාද කියන එක පෙන්වන්නයි මේ උපමා දෙකම දුන්නේ. රැකට් එක හොවා කඩුව හොයවා. ඉතින් අන්නේ වගේ ශීඝ්‍රයෙන් මෙනෙහි කිරීම තුලින් තමයි අර යම් අවස්ථාවක අර ගැට වැටීම් වළක්වන්න පුළුවන් වන්නේ. වැටෙන ගැහෙන කෙනෙක්ට යහ පැත්තට හරවන. ඉතින් අර දැන් අපි පින්පොන් බෝලර් වන්න කිව්ව නිසා අපි හිතමු මේ අර රැකට් එකේදී මාරය වුණ අපි නිදසුනකට ගියමු. මාරයා රූප බෝලයක් කියවනවා. මේ හිතාගන්න මේ අපි මේ නිදර්ශනය දෙන්නේ ප්‍රායෝගික අර්ථයකින්. මාරයා රූප බෝලයක් කියවනවා. රූප බෝලය එනවත් එක්කම ඒක ප්‍රපංචයට යන්න නොදී පොළා පැලන යනදී එතනම අනිත් පැත්තට හරවනවා. කොහොමද අනිත් පැත්තට මේ රැකට් එක මොකද්ද අපේ බුදු පිළේ රැකට් එක? අනිත්‍යයි. අනිත්‍යයි. ආයේ මාරයා මේ පැත්තට ගහනවා. ආයිත් අනිත්‍යයි. 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 ඔන්න මේ අපි දින නැහැටි. ඒ රැකට් එක අනිත්‍යයි කියලා හපතුනවා. ඔන්නෝක තුලින් ඊළාට තේරුම් ගන්න මොකද්ද මෙතෙන්දී අපි උපකාර කරගන්න උපකාර කරගන්න අනිත්‍යානුපස්සන 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 අපිලෙන් මහා ප්‍රබල දේශනාවක් කලිනුත් අපි යන්තම් සඳහන් කළා. ඒත් සංයුත් සංගියේ සලායත නමග්ගේ තියෙන දොයන් කියලා නමින් සූත්‍ර දෙකක්. එකක් ගිය සැරේ අපි වැඩි කිව්වා. දැන් මෙතෙන්ට අදාළ සූත්‍රයේ දෙවෙනි දොයන් සූත්‍රය. දෙවෙනි දොයන් සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙමයි ප්‍රකාශ කරන්නේ. පටන් ගන්නේ දයම් වික්‍රේ පටිච්ච විඥානං සම්භෝති
මහණෙනි දෙකක් නිසා විඥානය හට ගන්නවා. කතංච වික්‍රේ ද්වයං පටිච්ච විඥානං සම්භවති කිහෙද මහණෙනි දෙකක් නිසා විඥානය හට ගන්නවා. චක්කුංච පටිච්ච රූපේ චුප්පජේ චක්කු විඥානං සතු රූපයත් හේ චක්කු විඥාන චක්කු විඥානේ හට ගන්නවා. ඔන්න ඊළඟට එන හොඳ වචන ටික. චක්කු අනිත්‍යං විපරිණාමී අඤ්ඤතාභාවි රූපානිච්ච විපරිණාමී අඤ්ඤතාභාවි ඇස අනිත්‍යයි අනිත්‍ය විපරිණාමී කියන්නේ වෙනස් වෙනවා අන්‍ය ස්වභාවයකට අන්‍ය ආකාරයකටපත් වෙනවා. රූපේනොත් අනිත්‍යයි වෙනස් වෙනවා අන්‍ය ආකාරයකටපත් වෙනවා. ඊළඟට ප්‍රකාශ කරනවා ඉත්තේතං ද්වයං චලාචීව වයාච අනිච්ඡාච විපරිණාම. මෙසේ මේ දෙකම සැලෙනවා. දෙකම චලණය වෙනවා. ගෙවි යනවා. චලාචීව වයාච අන්‍ය විකරිණාමිනෝ අන්‍යථාභාවින වෙනස් වෙනවා අන්‍ය ආකාරයකටපත් වෙනවා. ඔහොම කියලා එතෙන් නවත්තන්නේ. ඊළඟට කියනවා චක්කු විඤ්ඤාණම් වික්‍රේ අනිච්ඡං විපරිණාමී අඤ්ඤතාභාවී චක්කු විඤ්ඤාණයත් අනිත්‍ය විපරිණාමී. ඊළඟට කියනවා යෝපි හේතු යෝපි පච්චෝ චක්කු විඤ්ඤාණස් උප්පාදාය චක්කු විඤ්ඤාණේ හට ගැනීමට යම් හේතුවක් ප්‍රත්‍යක් තිබෙනවා නම් ඒකත් අනිත්‍ය. ඊළඟට සංඝයා වහන්සේලගෙන් අහන ප්‍රශ්නයක් පුදුම ප්‍රශ්නයක්. මහණෙනි අනිත්‍ය වූ ප්‍රත්‍ය උපකාර කරන්නේ නැති වෙන දේ කොහොමද නිත්‍ය වෙන්නේ? අනිත්‍ය වූ ප්‍රත්‍යයන් අනිත්‍ය නම් ඒකෙන් උපදින චක්කු විඤ්ඤාණේ කොහොමද නිත්‍ය වෙන්නේ? ප්‍රශ්නයක් කියනවා. ඔන්න ඊළඟට කියනවා මේ කියාපු ඔන සිංහලෙන් කියමු මේ ටික මේ කියාපු ධර්ම තුනේ එකතුව එතන වචන කීපයක් යොදනවා. සංගති විතරක් නෙවෙයි. ඉතින් තින්නම් ධම්මාණං සංගති සම්නිපාතෝ සමවායෝ. ඒ කියන්නේ මේ ධර්ම තුනම එක්ව යාම එකතු වීම එක් රැස්වීම තමයි ස්පර්ශය. ඊළඟට එහෙම කියලා ප්‍රකාශ කරනවා චක්කු සම්පස්සෝපි භික්ඛවේ අනිච්චෝ විපරිණාමී අඤ්ඤතෝ. චක්කු සම්පස්සය අනිත්‍යයි විපරිණාමී අඤ්ඤතෝ. ආයි ප්‍රශ්නයක් අහනවා අනිත්‍ය වූ ප්‍රත්‍යයන් නිසා ඇතිවන චක්කු සම්පස්සේ කොහොමද නිත්‍ය වෙන්නේ? කොහොමද නිත්‍ය වෙන්නේ? ඊළඟට ඔන්න අමුතු දෙයක් ප්‍රකාශ කරනවා. පුට්ටෝ භික්ඛවේ වේදේති පුට්ටෝ චේතේති පුට්ටෝ සංජානාති. ස්පර්ශ කරන ලදුවේ යා විඳි විඳනියක් ලබනවා. ඒ වගේම ස්පර්ශය තුලින්ම චේතනා ඇති වෙනවා. ස්පර්ශය තුලින්ම සංඥා ඇති වෙනවා. අනායිත් මතක් කරගන්න. එතකොට වේදනාවටත් චේතනාවටත් සංඥාවටත් මුල යෝනිය ස්පර්ශයයි. අපි නිකන් මේ විගේ යෝනිසෝමනසිකාර කියන්නේ ස්පර්ශය වෙන තැනට හිතේ දීම කියන එක. ඉතින් ඔන්න ඒ විදිහට යන්නේ අන්තිමට කියනවා ඉත්තේති ධම්මේ මේ ඔක්කොම ධර්ම චලාචීව වයාච අනිච්ච විපරිණාම. ඔන්න අන්ති අනුපස්සනා බුදුනේ පුදුම විදිහට කියනපත් කරනවා. දැන් එතකොට ඒක ආශ්‍රයෙන් හිතා ගන්න පුළුවන් මේ අර රැකට් එක හරි වේවා එහෙම නැත්නම් කඩුව හොයවා ඒ මානසිකාර වේගය ඒක. එතකොට මේ මානසිකාර වේගය උග්‍ර කළ අවස්ථාවේ තමයි අන්න තේරුම් ගන්න පුළුවන් අර මිරිඟුවේ රහස. ඔන්න ඊළඟට අපි දැන් ඉතින් සෑහෙන්න ඇහැ ගැන කිව්වා. හයක් තියෙනවනේ. එතකොට ඔන්න ඊළඟට එමු කනට. ඇහැ ළඟට කනනේ තියෙන්නේ. ඔන්න ඊළඟට ඊකට අපි දෙන්නම් ඒ උපමා වලින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සෙල්ලාම මීට කලින් කියන්න ඕන දැන් මේ හැම ඉන්ද්‍රියක් පිළිබඳව කියනකොට එක්ක පළමෙන ආයතනක් කියනකොට මට සිද්ධ වෙනවා අර කියාපු මජ්ජේ සූත්‍රයේ විවරණයට යන්න. එතකොට මජ්ජේ සූත්‍රයේ විවරණයට අනුව කන ගැන මෙහෙමයි සඳහන් වෙන්නේ. කන ඒකාන්තයක්, ශබ්දය තමාන්තයක්, සෝත විඥානෙ මැද. ඊළඟට මහුම්කාරී තණ්හාව, සුපුරුදු තණ්හාව. ඉතින් ඒ කණු අපිට හිතා ගන්න පුළුවන්. එතකොට මහුම්කාරී කරන්නේ මොකද්ද? කනයි ශබ්දයයි ගැටලනවා සෝත විඥානෙ නොතකා හරින්. ඉතින් මේකෙදිත් අර මානසිකාර ශීඝ්‍ර කිරීම තමයි උපකාර වෙන්නේ. ඉතින් මානසිකාර ශීඝ්‍ර කිරීම ගැන උපමාවක් දෙන්න මම කැමතියි. ඒකත් අන්නාර කියාපු එච්චර කියන්නේ මේ සම්මත උපමාවක් නෙවෙන්න පුළුවන්. දැන් මේ පින්නතුන් දන්නවා ওই ගස්වල ඉන්නව රැහැයියා කියලා කෘමියෙක්. අඟල් දෙකක තුනක විතර. ඌ ඒ සතා හතරට හතරම මාර්ගයේ සංගීතයක් ආරම්භ කරනවා. එක්කෙනෙක් ආරම්භ කරනකොට අනිත් අයත් එකට එකතු වෙනවා. පුදුම ආකාර මහ කං රිදවන රළු ගුරුසු සංගීතය මේ මට සමා වෙන්න මෙහෙමයි යන්නේ පටන් ගන්න ඊළඟට එක දිගට යන්නේ මොකද මේ රැහැය මම මේ සමහරට කල්පනා කරන මේ රැහැය කියන වචනේ ආවේ කොහොමද කියලා මන් දන්නේ නැහැ නිරුක්තිය යන මට හිතෙන්නේ රයන්න හොඳට ඇහෙන්න සලස්වන සත රැහැය බලන්න රයන්නම නෙදිකට තියෙන මේ සංගීතය. ඉතින් එතකොට මේ රැහැයගේ සංගීතයේ සමතේට මහ බාධාවක් කරන හරගෙන හැබැයි ඒක මතක් කරලා දෙනවා කන් බෙරයක් කියන එකක් තියෙනවා. මං සමෙන්දම් වල මං ලිපි වල දක්වලා තියෙනවා. ලෝකයේ තියෙන පුදුම විදිහේ සංගීත භාණ්ඩය තමයි කන් බෙරය. එහෙම එකක් තියෙන බවවත් දන්නේ. ඒකට මේ කන් බෙරය ගැන මතක් කරලා දෙනවා රහයිය. කන් බෙරයට මහා වදයක් වගේ මේක. ඉතින් සමතේට වදේ සමතේ සතුරා විදර්ශනාවෙන් මිතුර කරගන්න පුළුවන් සති සම්පජඤ්ඤයත් යුතුව යෝනිසෝ මනසිකාරයේ යෙදුවේ. එතකොට මේ ශබ්ද දෙකක් තුල රායනු දෙකක් තුල තියෙනවා අන්න නිවන. මනසිකාරයෙන් තේදුව තණ්හා ගැටේ අහුවෙන තණ්හා ගැටේට අහුනොත් තමයි මේක අමිහිරි සංගීතයක් වෙන්නේ. අන්තිමට රයිනු මාලාවක් විතරයි ඒක තුල තියෙන විදර්ශනා භාෂාවෙන් කියනවා නම් ඝන සංඥාව බිඳිලා රාසි සංඥාව මතක ගන්න පුළුවන් හරියට සති සම්පජඤ්ඤයේ එතන එතනම මෙනෙහි කරොත් රහය අපිට එතකොට නිවන ලබා දෙන සති සමාධියට බාධා වුණත් අන්න අර රකාරය තුල ඒ දෙක තුල තියෙන අර කියාවුද ඉතින් කෙසේ හෝ වේවා අපි කෙටින් කියන්නේ ඉතින් නමුත් දැන් මට එකක් කියන්න බැරි වුණා අර ඇස ගැන කියන උපමාව ඒ මං දීපු කාරණා පරාදයි බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා කියන්නේ පින්වතුනි මජ්ක්‍ධිම නිකායේ මැදුම් සංගයේ අවසාන සූත්‍රය මහා පුදුම සූත්‍රයක් ඒක ඉන්ද්‍රිය භාවනාවේ ආනන්ද හැමතුමා තාමන්තනික බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ඒකේ සාරය හැටියට ගත්තොත් දක්වන්න තියෙන්නේ අනුත්තරා ඉන්ද්‍රිය භාවනා උත්තරීතර ඉන්ද්‍රිය භාවනාව පිළිබඳ උපමා රසකින් දක්වන්නේ. එතෙන්දී බුදුරජාණන්සේ මම කෙටියෙන් කිව්වොත් ඇස පිළිබඳ දක්වන උපමාව අර අපේ උපමා පරාදායකට අර ශීඝ්‍රව මෙනෙහි කිරීම කියන එක. ඒකට දෙන උපමාව යම් කෙනෙක් ඇස් ඇති කෙනෙක් කොයිතරම් වේගයෙන්ද අරගත්තු ඇස වහගන්නේ වහගත්තු ඇස ගන්න. ඒ කියන්නේ ඇසිපිය හෙලන වේගයෙන් මෙනෙහි කරන්නේ කියන එකයි. එතකොට බුදුරජාණන්සේ උපමාව අර අපේ කඩු උපමා අර වනිත් උපමා පාරාදායකට ඇසිපිය හෙලන වේගයෙන් මෙනෙහි කරන්න කියන එකයි ඇසෙන්ම උපමාවක් බුදුරජාණන්සේ ඇස ගැන කිව්වා. ඔන්න දැන් ඒක මතක තියා ඒක මට අමතක වෙච්ච නිසා මේ අවස්ථාවේ කිව්වේ. ඔන්න ඊළඟට දැන් කන ගැන කියනකොට බුදුරජාණන්සේ දෙන උපමාව. ඒක අර ඒ කන පිළිබඳ උපමාවක් දෙන්නේ. යම්සේ ශක්තිමත් පුරුෂයෙක් ඉතාමත්ම පහසුවෙන් මහපටැංගිල්ලත් අනේ එච්චර කියන්නේ නැහැ මේ තිතාගන්න කියන්නේ අසුරක් ගහනවා කියලා කියන්නේ මහපටැංගිල්ල මැදින් ඉල්ල එකතු කළා ක්ෂණයකින් ගහන දැන් ක්ෂණයක් හඟවන ශබ්දයක්නේ අන්න ඒ ඇඟිලි වලින් ගහන අසුරක් ගසන්නේද යම්සේ අන්න ඒ තරම් වේගයෙන් මෙනෙහි කිරීම තුළින් අර ඉන්ද්‍රිය භාවනාව දක්වන්නේ මෙහෙමයි ඇත්ත වශයෙන් කියන්නේ යම්කිසි භික්ෂුවකට අර රූපයක් හෝ සද්දයක් හෝ දැක්කාම වුණාම හෝ මනාප බවක් ඇතිනෝ එක අමනාප බවක් ඇතිනෝ එක එක දිගේ සංකලනයක් ඇතිනෝ ඒ අවස්ථාවේදී වහාම උපේක්ෂාවට ගන්න වේගය අය එතන කියලා තියෙන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ. එතකොට ඇසිපිහෙල යන වේගයෙන් ඇස පිළිබඳ කාරණිය කන පිළිබඳ කතාව කියනකොට බුදුරජාණන් දෙන උපමාව අන්න අසුරක් ගන්න වේගය බලන්න පුදුමයි ඒක කනට ඇහෙන කෙනෙක්. ඉතින් කෙසේ හෝවා ඔන්න අපිට ඒ කන ගැන කිව්වයි කියලා හිතාගන්න. ඉතින් තව එකතු කර ගන්න ඕනේ වෙලාවට ඇස කන ඊළඟට තියෙන්නේ නැහැනේ. නැහැටත් එමු අපි. එතකොට නැහැ කියන කියනකොටත් ඒත් මජ්ජේ සූත්‍රය මතක් කරගත්තොත් ඒකේ කොන් දෙක මොකද්ද? නැහැයිදි නැහැයයි නැහැයි එක කොනක් ගන්ධ චුමුදානි කොන ඝාන විඥානයේ මැද. ඉතින් මේක ඝාන විඥානය අමතක කරමින් මේ මහුංකාරී ගැටලනෝ. ඒක හිතාගන්න පුළුවන් නේ. දැන් යමක් ආඝ්‍රාණය කරනවා කියලා ඉඹිනවනේ. එතකොට ඉඹිනවකොට මොකද්ද ඇත්ත වශයෙන් කරන්නේ? අර සුවඳ කවා සුවඳ කැවෙන ඒ වාතය නේද අපි ඇතුළට ගන්න. වාතය තමයි වාහකය සුවඳ පිළිබඳ. ඉතින් අපි ආසාවෙන් ඇතුළට ගන්න අර සුවඳ මිශ්‍ර වාක්‍ය. ඉතින් ඒක අපිට තේරෙන්නේ නැහැ. ඊළඟට තව මොකද කතාන්තරයක් තියෙනවා සංයුත් සංගියේ සදාතක වගේ වන සංයුත්තේ මෙහෙම එකයි කෙටියෙන් කිව්වොත් කොසල් රටේ ආරණ්‍යක භික්ෂුන් වහන්සේ නමක් වන ලැහැබක වාසය කළා. උන්වහන්සේ පිටින් පාතින් පස්සේ ඇවිල්ලා පොකුණකට බැහැලා මොන හේතුවක් නිසා හෝ නෙළුම් මලක් ඉම්බා. මේක දැක්ක වන දේවතාවය දැකලා දොස් කිව්වා. මොකද්ද කිව්වේ? ඔබ මේ නුදුන් මලක් ඉඹිනවා ඔබ කරේ ඔබ සුවඳ හොරෙක් කියලා. ඔබ සුවඳ හොරෙක් කියලා චෝදනා කරා. ඉතින් මේ භික්ෂුන් වහන්සේ කියන කොහොමද මම සුවඳ හොරෙක් කියන්නේ? මම මල කැඩුවෙත් නෑ මල ගත්තෙත් නෑ එළියේ. එතකොට පහදලා දුන්නා දේවතාවා. සාමාන්‍ය කෙනෙක් මල් කඩන අයට මම එහෙම කියන්නේ නෑ. නමුත් ඔබ වහන්සේ ඉන්නේ ඉතාමත්ම සියුම් විදියට හිත පිරිසිදු කරන්න. එතකොට මේ සුළු පාපයකුත් මහ ලොකු හැටියට පේනවා. ඒකයි මම කියලා කිව්වහම දේවතාවට ස්තුති කරා භික්ෂුව. එතකොට මේ මලක් හිඹ ගැනීම තුල පවා ක්ලේශයක් තියෙන බව. ඉතින් අන්න ඒකයි කියන්නේ. එතකොට ඒක තුල තියෙන මුලාවයි. දිගටම යන්නේ අර කියාවු මිනිඟුව මුලාව තමයි. මලේ මේක තියෙනවා කියලා හිතාගන්න. ඔන්න ඇසකන නාසය නේ. ඊළඟට දිව. ඔන්න දිව ආවා. එතකොට දිව ගැන කියනකොට ඒකෙත් මජ්ජේ සූත්‍රයේ මෙහෙමයි කියන්නේ. දිව එක කොනක්, රස අනික් කොන, ඊළඟට ජීවහා විඥානයේ මැද. ඕක ගැටලනකොට ඉතින් අපි නිදර්ශන කියන්න ගියොත් රස පිළිබඳ නිදර්ශන දැන් ඉස්සර කාලේ තිබුණු රසවලට වැඩි රස ඒවා දැන් ඇති. අපි ඉතින් අර ලේසියට ඉස්සර කියන්නේ අයිස් ක්‍රීම් එක, හිම කිරීම. නමුත් සමහර විට ඔය හොඳ හැටි 3-5 දූ ක්ෂණික චිකන් කෑල්ල ඊට වැඩි රස ඇති. මොකක් හෝ ඒවා. ඉතින් ඔන්න චිකන් කෑල්ල හරි අයිස් ක්‍රීම් හරි දැක්ක හැටිය මොකක්ද වෙන්නේ? දිව අගට කෙල උනනවා නේද? එතකොට කෙල තමයි වාහකය රසේ. වාතය සුන්ද පිළිමෙන්ද වාහකය වගේ වාහකයන් ගෙන යන්න. කෙල කෙල ලෑස්ති වෙනවා පිළිගන්න රසේ. කෙල උනලා ඉවරයි දිවාගට. ඉතින් අන්න ඉතින් ඊළඟට ඉක්මනට ඉක්මනට ගිජුව අක ගිල දාය. රස තුෂ්ණාව කොයිතරම් බල සම්පන්නතිය බුදුරජාණන්සේක නිසා තමයි පින්ට පාත්‍ර ප්‍රතිවේක්ෂාවේ ධාතු මනසිකාර පිළිකුල් මනසිකාර දීලා තියෙන්නේ. මේ ආහාරය පිළිබඳ රස නැති විතක් වඩා මහා ප්‍රබල උපමා දීලා තියෙනවා. එක තැනක තියෙනවා රස තණ්හාය ගදිතෝ හදයන් නාබුච්චති. රස තණ්හාව ගැන ගිජුණු කෙනා කවදාවත් හුදය අවදි කරගන්නේ නිවනට. ඊළඟට කියනවා මහා සංවේදී ගණක උපමාවක් අහනකොට බය හිතෙනවා. ඒක නාලක සූත්‍රයේ මුල් ප්‍රතිපදාව පිළිබඳව කියනකොට බුදුරජාණන්සේ කෙටියෙන් කියනවා කුර ධාරූපමෝ බව. කුර ධාරූපමෝ බව කියන එක ඒක කෙටියෙන් කියවෙන්නේ දලිපිහි තලය උපමාවට ගන්න. දලිපිහි තලයේ උපමාව මෙන්න මෙහෙමයි තියෙන්නේ. බුදුරජාණන්සේ දීපු උපමා ලෙසයි. දැන් මේක දිවට කැපෙන උපමාවක් දීලා තියෙන්නේ. මොකද දලිපිහියක මී පැණි තවරනවා. මී පැණි කන්න ආපු කෙනෙකුට දලිපිහිය දෙනවා. එතකොට දිව කපා ගන්න නැතුව දලිපිහිය ඔලොවින්න පුළුවන්ද? ආන්න රස තෘෂ්ණාව නැති වෙන මහා සංවේගන උපමාවක් හිතවලන්න බෑ. ඉතින් එතකොට ඒ කිව්වේ යන්නර ඒ තරම් සියුම් දෙයක් මේක රස තෘෂ්ණාව. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ මොකද? රස තෘෂ්ණාව ජයගත් නිසා. බුදුරජාණන් වහන්සේ දැන් ඒක කියන කියනකොට අනිත් ප්‍රහතන් වහන්සේලා පවා බුදුරජාණන් වහන්සේ ගැන කියන්නේ රස තෘෂ්ණාව ජයගත් වූ ආකාරය. කොයි තරම්දද ලෝකයාට මේ කාළි ලෝකයට හිතා ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියලා ගැන සඳහන් වෙන ಗುಣ පාඨයක් තියෙනවා. රස පටිසංවේදී භගවා හෝති නෝච රස රාග පටිස. බුදුරජාණන් වහන්සේගෙත් අපේ වගේම මේ රස නහර ක්‍රියාත්මක වෙනවා. ඒව මරණ නෑ රහත් වෙනකොට. කොට රස පටිසංවේදී රස දැනෙන. නමුත් රස රාගයක්. රස රාගයක්. රසය දැනෙන රස රාගයක්. අහා පුදුම හිතා ගන්න බෑ. එතකොට එයින් අපිට පේන්නේ දිවාගත් නිවන තියෙනවා. ඒක යම් ප්‍රමාණකින් යෝගාවචරයට අත්දකින්න පුළුවන්. සති සම්පජඤ්ඤයෙන් ආහාර ප්‍රත්‍යවේක්ෂාවෙන් ඉතාමත් මෙහෙමින් ආහාර ගන්නකොට යම් අවස්ථාවක තේරෙනවා. චිකන් කෑලක් නෑ. ඒකටත් චික් කියන්න පුළුවන්. ඊළඟට අයිස්ක්‍රීම් එකෙත් නෑ රස. මේ දෙක එකතු වෙන තැන ඉතා සුළු ක්ෂණයකයි රසය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි මේ කියලා ගැන කියාපු කතාව බලන්න පුදුම විදිහට බුදුරජාන් වහන්සේ මේකට දීපු උපමාව හිතා ගන්න බැ ගැලපෙන හැටි. දැන් ඇහැට ගැන කියනකොට ඇහැට ගැලපෙන උපමාව, කන ගැන කියනකොට කනට ගැන උපමාව, ඔන්න ඊළඟට කියන දිව ගැන කියාපු උපමාව බලන්න මොකද්ද කියලා. මොකද්ද? යම්සේ ශක්තිමත් පුරුෂයෙක් ඉතාමත්ම පහසුවෙන් දිවාගට කෙලි ටිකක් අරගෙන තුක් ගාලා දාන්නේද? තුක් ගාලා දාන්නේද? අන්න ඒ වගේ ඒ ඉක්මනින්ම අර රස තෘෂ්ණාව ඇති උන් හැටියේ මනාප භව අහක් කළා උපේක්ෂාවට හිත ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දෙනවා. බලන්න මහා බුදුම උපමාවල් නේද. ඔන්න ඊළඟට ඇස කනනාසය දිව. ඊළඟට අපි යමු කයට. එතකොට කය ගැන කියනකොට ඇස කනනාසය දිව කය නේ. ඔව් ඊළඟට ඒකෙදි අර මජ්ජේ සූත්‍රය කියන කොන් දෙක මොකද්ද? කය එක කොනක්. පොට්ටබ්බ කියන වචනයක් තියෙන පින්නෝදුනි. පොට්ටබ්බ කියලා ස්පර්ශ කළ යුතු දේ, කරන්න තියෙන දේ මොකක් හෝ ඒවා. එතකොට කය එක, කයේ අරමුණ තමයි පොට්ටබ්බය කියන එක. එතකොට කය එක කොනක්, ස්පර්ශ කළ යුතු දේ දෙවෙනි කොන, නැද තියෙන කාය විඥානය. එතෙන්දිත් කයත් ස්පර්ශ කළ යුතු දෙකක් නිසාමයි කාය විඥානය පැනගින්නේ. නමුත් අර තණ්හා මෙහුංකාරී ওই දෙක ගැටලම. ඉතින් මේ අර දිගටම හිතාගන්න මත හිත ඇතුලේ තියාගන්න අර උපමා ටික මේ එක එකක් කියනකොට වඩා සවිස්තර. ඒකයි මම කිව්වේ කල්පනාවෙන් අහුම්කම් දෙන්න කියලා. ඒකට වැඩි කියන්න ඕනේ එකකට එකක් ආශ්‍රයෙන් ඒ වගේක් මෙසේම කියලා හිතාගන්න. ඒකට දැන් මෙතන ඊළඟට කය අන්තිමට කය එනකොට කියන්නේ කයයි පැහැසිය ස්පර්ශකල යුත් දෙයයි. ওই දෙක ගැටලානවා. ඉතින් මේ කයත් ස්පර්ශය. ඉතින් තමයි ඇත්ත වශයෙන්ම අපි ස්පර්ශය කියලා කියන්නේ කයට ස්පර්ශ වෙන දෙන්නේ භෞතික ස්පර්ශය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ ස්පර්ශය ආහාරයක් හැටියට දැක්වේ. චත්තාරෝ ආහාර. ආහාර හතරක් තියෙන සත්වයන්ගේ පැවැත්මට. කබලින්කාර ආහාර කියලා කියන ගොරෝසු ආහාර, ස්පර්ශයේ දෙවෙනි ආහාරය, මනෝ සංචේතනය කියලා හිතෙන් කරන හිතවිල්ලෙත් ඒකත් ආහාරයක්, අවසානයේ විඥාන ආහාරය, ගැඹුරු ධර්ම විග්‍රහයක්. නමුත් ඒකෙදි පස්ස ගැන කියන ස්පර්ශය ගැන කියන දීපු බුදුරජාණන් වහන්සේ දීපු උපමාව අර වගේම මහා සංවේගීජනක උපමාවක්. ඒක පුත්ත මංශ සූත්‍රයේ තියෙන. ඒ අනිත් ඔක්කොම නොකියුවත් මෙන්න මෙහෙම උපමාව යන්නේ. මහණෙනි එතන ඒ උපමාවට ගන්නෙ නිච්චම්මා ගාවී කියලා කියන්නේ පින්නතුනි හැම ගහපු ගව දෙනා. හැම ගහපු කිව්වට අපිට හිතන්න තියෙන්නේ මැරෙනකන් හැම ගහපු නෙවෙයි. දැන් අපි හිතමු ගව දෙනකගේ ශරීරයේ කොටස් හැම ගිහිල්ලා තියෙනවා. එතකොට ඔන්න ඒ නිච්චම්මා ගාවී ඒ හැම ගිහිච්ච එළදෙනයි ඔන්න ඉගෙනයි බුදුරජාණන් කියන්නේ. ඒ එළදෙන බිත්තියක් ළඟ හිටියොත් බිත්තියෙන් තාක් සතුන් පහත් වෙලා අර එළදෙන කාදාන එළදෙන කාදාන තුවාලේ කන. ඊළඟට දහත් යට හිටියොත් ගහෙන් ඉන සත්තු ඇවිල්ලා ඒ එළදෙන කාදානවා. ඊළඟට වතුරට බැස්සොත් වතුර ඉන්න මාළුවෝ අර එළදෙන කාදානවා. එලි මහණී හිටියොත් අහසෙන් කුරුල්ලෝ ඇවිල්ලා කන දානවා. යම් යම් තැනක අර නිච්චම්මා ගාවි හැම දහබු ගවගෙන ඉන්නවනම් ඒ ඒ තැන ඇවිල්ලා වෙනවා. මේක කියලා තුල තියෙන ජඹුර හිතලා බලන්න. එතකොට දැන් අපි මේ ස්පර්ශයේ රස විඳින්නේ කොහොමද? ඒකෙදී ඔන්න මෙහෙම හිතාගන්න. අපි හැම තැනකම දැන් මෙතන වේදනාව ගැන ඉබේටම තියෙන ස්පර්ශය ළඟට වේදනාවනේ. එතකොට ටිකකට මෙන්න මේ වාක්‍ය ගැන හිතලා වේදන්න. හැම තිබුණාම දැනෙන වේදනාවත් හැම ගියාම දැනෙන වේදනාවත් අතර වෙන. හැම ගියාම දැනෙන වේදනාව. අපි හිතමු යම් කෙනෙක් තුවාල වුණා. දැන් ලෝකේ තියෙන අනිත් දේවල් අපි තිබිය ආයවා. ඊටාම විල්ලු දෙරෙද්ද ඊටාම මොලොක්නේ. විල්ලු දෙරෙද්ද තුවාලයක් ළඟට කිට්ටු කරාම සැපයක් දැනෙනවද? මොකද වෙලා තියෙන්නේ? ඉතින් මේකට ඔන්න තව ටිකක් එකතු කරුම අර්ථ වශයෙන් බුදුරජාණන් වහන්සේ මුළු මහත් ශරීරයම වණයක් හැටියට තුවාලයක් හැටියට හඳුන්වලා. එතකොට ඒක පොණ එතකොට තුවාලයක් නම් මුළු මහත් ශරීරය හැම කියන්නේ මොකද්ද කියලා හිතලා බලන්න. හැම කියන්නේ තුවාල වෙලුම. ඉතින් මේ තුවාල වෙලුම සරසා ගන්න නේද මේ ලෝකයා මෙච්චර වියදම් කරන්නේ? මේක පාට කරගන්න. තුවාල වෙලුම හොඳට හැඩවැඩ දාගන්නයි මේ මුළු ලෝකයා විශේෂයෙන්ම ස්ත්‍රී පක්ෂයේ වෙහෙසෙන්නේ. තුවාල වෙනමක් මේක පොඩ්ඩක් හැම ගිය හැටි ඉවරයි වැඩේ. ඉතින් ඔයා ඔය උපමා කියන්න ඕනේ නැහැ නේ මේ පින්නතුන්ට. ඉතින් ඒ හැම තියෙනක හැම තිබුණාම දැනෙන වේදනාවක් හැම ගියාම දැනෙන වේදනාවක් හිතාගන්න. ඒක තුල බුදුරජාණන්ගේ දීපු උපමා හරිම ගැඹුරුයි. අර නිච්චම්මා ගාවි කියන උපමාව ඔන්න එතකොට අපි කෙටියෙන් ඊළඟට හා ඒක කියලා ඉවරුන්නේ නැහැ නේ. එතකොට ඊළඟට අපි ආමු අර බුදුරජාණන් වහන්සේ දෙන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ දෙන උපමාව. එතකොට ඒ ස්පර්ශ පිළිබඳ ඒ මනාපයක් අමනාපයක් ඇති වුණාම ඒක කොයිතරම් ශීඝ්‍රයෙන් ඒක ඉවත් කරලා උපේක්ෂාවේ පිහිටවනද? උපේක්ෂාව පිහිටවන අවස්ථාවේදී සංඝයා වහන්සේලා විසින් යෙදිය යුතු පාඨයකුත් තියෙනවා. මෙහෙමයි තියෙන්නේ. ඒක මට ඒ අමිත ගුණ කියන්න උපේක්ෂාවට හිත ගන්න ඒ සංඝයා වහන්සේලා පාවිච්චි කරන විදර්ශනාත්මක හැඟීම මෙහෙමයි. මට මේ මනාප බවක් ඇති වුණා, අමනාප බවක් ඇති වුණා, මනාප අමනාප දෙකේ මිශ්‍රණයක් ඇති වුණා. ඒ සංඛතයි, ඕලාරිකයි, පටිච්චසමුප්පන්නයි. ඒක ගොරෝසුයි. ඒ වගේම සකස් කරගත් දෙයක්, පටිච්චසමුප්පන්න දෙයක්. ඊළඟට කියනවා ඒතං සන්තං ඒතං ස්වනීතං යදිදං උපේක්ඛා. මේකයි ශාන්ත, මේකයි ප්‍රණීත, යදි උපේක්ෂාව. එහෙම හිතලා තමයි අර ශීඝ්‍රයෙන්ම උපේක්ෂාවට ගන්නෙ. ඒක හිතාගන්න අර අනිත්‍යවටත් ඒකයි ඒ එතකොට ඒකයි න්‍යාය. ඒ න්‍යාය උඩයි අර උපේක්ෂාවට ගන්න ශීඝ්‍රයෙන්ම. එතකොට මෙතෙන්දී කය පිළිබඳවත් අර විදිහටමයි ඒතං සන්තං ඒතං පණීතං උපේක්ඛා කියලා එහෙම ගැනීමයි. ඒකට දෙන උපමාව ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ දෙන උපමාව මේකයි. යම් කිසි ශක්තිමත් පුරුෂයෙක් වක්කලටක් දික්කලසෙනින් දික්කලටක් වක්කලසෙනින් මේ උපමාව කුතිබිතෝයේ ධර්ම සාහිත්‍ය සඳහන් වෙන විශේෂම ඉර්ධියෙන් පහළ වෙලා එක තැනක ඉඳලා අනිත් තැනට යනකොට උපමාවට දෙන්නේ වක්කලටක් දික්කලසෙනින් දික්කලටක් වක්කලසෙනින් ඒ තරම් ශක්තිමත් පුරුෂයෙකුට ශීඝ්‍රයෙන් පුළුවන් අත හකුණන්න දික් කරන්න. එතකොට කය ගැන කියනකොට ඔන්න කයෙම උපමාවක් බුදුහාමුදුරුවෝ දුන්නු. ඔන්නෙම මනසට කැලේ ඉතිරි කරගන්නයි මේ කෙටියෙන් කිව්වේ. මනස තමයි තණ්හා නම් කාර්යයේදී බරපතලම ගැටලුම තැන. එතන තමයි අන්තිම තුරුම්පුව මාර්යාගේ අන්තිම තුරුම්පුව. ලෝකයා විද්‍යාඥයා දාර්ශනිකයා ලෝක සත්‍ය හැම දෙනෙක්ම හිරවිලා තියෙන්නේ මෙතන. ඔන්න එතෙන්ට යමු. එතකොට එතෙන්දිත් අපි ඉස්සෙල්ලාම ගනිමු මජ්ජේ සූත්‍රයේ කොන් දෙක. මානසික කුණ ධර්මාරම් ධම්මා කියලා තියෙන්නේ. ධම්මා කියන්නේ හිතාගන්න. අය ධම්මා කියනකොට ඉන් හිතන්නේ මේ බුද්ධ ධර්මයයි අර ධර්මයයි එහෙම නෙවෙයි. ධම්ම කියලා කියන්නේ මනසට අරමුණ. එතකොට මනස එක කුණක්, ධම්ම තව කුණක්. ධම්මා කියලා කියන එතකොට සිංහලෙන් කිව්වොත් අපිට මනසයි දේ, මනසයි මනසට එන දේ. ඉතින් ඔන්න ඒ කොන් දෙක ගැටලන සංහා නැහැ. නමුත් ඔන්න ඔතෙන්දි මහා ගැඹුරු කාරණයක් කියන්න තියෙනවා. දැන් මානසිකාර කියන වචනයට අපි ආයෙත් එමු. මනසිකාර කියන එකේ නිරුක්තිය පාලි භාෂාවේ තියෙන්නේ මනසි කියලා කියන්නේ ආධාර විභක්තිය. ඒ කියන්නේ මනස තුල. ඒකට මනසිකාර කියන්නේ මනස තුර කෙරෙන ක්‍රියා. ඉතින් අපි මානසික ආරය කරනවා කියනකොට එතකොට මනස තුල ක්‍රියාවක් කිරෙනවා. එන්න ඒ මානසික නැගේ ක්‍රියාව අපි යොමු කරන යම් කිසි දෙයකට. මෙතන මහා ගැඹුරු කාරණයක් තියෙනවා. ඉතින් මේ මානසික ඥාන ගැන ඒක ගැන කියව නිසා මෙතෙන් තව පොඩි සූත්‍රයක් මේකට එකතු කරමු. කලින් ඕවා ඔක්කොම විග්‍රහ කළා තියෙනවා. යන්තම් නමින් කියවහම අහපු කට්ටියට පුළුවන්. තින් මූලක සූත්‍රය කියලා මහා ඒත් ආශ්චර්යවත් සූත්‍රයක්. කෙනි බුදුරජාණන් වහන්සේ තමන්ගේ සංඝයා වහන්සේලාගෙන් අහනෝ මහණෙනි අන්‍ය තීර්ථක බ්‍රාහ්මණින් පරිබ්‍රාජකින් නැවෙන උඹලා ගෙන් මෙන්න මේ විදිහේ ප්‍රශ්න මාලාවක් ඇහුවොත් මොන කොහොමද උත්තර දෙන්නේ? සංඝයා වහන්සේ කියන අනේ භාග්‍යතුන් වහන්සේ අපට නම් තේරෙන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ කිව්වොත් නිසා. බුදුරජාණන් වහන්සේ ඔන්න ඒ ප්‍රශ්න මාලාවට දෙනවා මහණෙනි මෙහෙම ඇහුවොත් ඒකට මෙහෙම කියන්න කියලා. මේ තරම් ගැඹුරු කාරණා ටික. නමුත් මම මෙතෙන් ඉදිරිපත් කරන්නේ තුනයි. ඒ සූත්‍රය ගැන අපි කලින් විස්තර කළා තියෙනවා. කිං මූලක සූත්‍රයේ මෙන්න ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ මෙහිමයි. අහන්නේ කිං මූලකා සබ්බේ ධම්මා. හැම දෙයකම මූල කුමක්ද? කිං සම්භවා සබ්බේ ධම්මා. කුමකටද ඒක හම්බ වෙන්නේ? සම්භවය. හටගන්න නැත එතන. ඊළඟට කිං සමුදයා සබ්බේ ධම්මා. කුමක්ද ඒ පැන නැගින තැන? ඒ වතන ඒ තුන විතරක් ගනිමු. එතකොට ඒකට උත්තර දී යුත්තේ ඡන්ද මූලකා ආවුසෝ සබ්බේ ධම්මා. ඡන්දයයි හැම දෙයකම මූල. ස්ථාගන්න බෑ. අපි පෙන්වන් කළා ඡන්ද කියලා කියන්නේ ඡන්ද කියන එක අපි හඳින්නුවේ තණ්හාවේ ලාපාට. අඳුන ගන්නත් බැරි ලාපාට. ඕක නිසා තමයි දැන් අපේ සම්මත විවරණේ ක්‍රමයේ අනුව තණ්හාව හොඳ නෑ. හැබැයි කුසල ඡන්දය හොඳයි. කුසල ඡන්දය හොඳයි. ඒකත් අතාරින්නේ නෑ. ඒක නිසා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ ඡන්දං නිස්සාය ඡන්දං පද මහා මදුම් සංගී මදුම් පිළිවෙතක් කියලා. ඡන්දේම උපකාර කරගෙන ඡන්දේ නැති කරා. ඡන්දං නිස්සාය ඡන්දං වල අවසාන අවස්ථාවේදී ඒකත් අල්ලනවා. කුසල ඡන්දය හොඳයි. ඒක නැතුව බෑ. විදර්ශනා මානේ සමත විදර්ශනාවට ආසාව තියෙනවනේ. ඒක නැතුව බෑ. නමුත් ඒකත් අතරින වෙලාවක් තියෙනවා. අවසාන තුන්කිය. ඉතින් අන්න ඒකයි මේ කියන්නේ. එතකොට මේ ඡන්ද එින් අපිට පේනවා ඡන්දයයි මූල හැම දෙයකම. යමකට ඡන්දය ඉතල බලන්න මේ කොහිවත් නැති ප්‍රශ්නයක් සමහර විට අපිට එන්නේ ඒකට සමුණ ආකාරයකින් හරි ඡන්දේ සියුම් මන්දමින් යන්නේ ඡන්දේ. ඊළඟට ඒක ඒ දේ අපට හම්බ වෙන්නේ මානසිකාරය. ඊළඟට මානසිකාරය සම්භව. නමුත් ඒක පැන නැගින්නේ ස්පර්ශය. දැන් මෙතෙන්දි මට ආයිමත් කියන්න වෙන සමාවිල්ලන්න වෙන මගේ වචන වර්ධින්න පුළුවන් මේ මට සමහරුන්ගේ උපකාරයක් ලබා ගන්න සිද්ධ වෙනවා. මම පරිගණක ශාස්ත්‍රය ගැන දන්නේ නැහැ. මම ඕවා ගැන වැඩි දන්නේ නැහැ. හැබැයි උපමාවට ගන්න සමහරල දන්නේ නැතුණා. ඉතින් ඔය ඡන්ද ගැන අපි කිව්වා, මානසිකාර ගැන කිව්වා, පස්ස ගැන කිව්වා. අපි කියන එක හරිද කියලා බලන්න. දැන් මට නම් පේන හැටියට ඔය පරිගණක යන්ත්‍රය තුල ඔය ඔක්කොම තියෙනවා. ඡන්දය තමයි මූසිකය. මම කියනකොට ඔය මවුස් කියලා තියෙන්නේ. ඒකට මූසිකය හොරින් ක්‍රියා කරන්නේ පේන්නේ නැහැ. මූසිකය ක්‍රියා කරනකොට මොකද්ද වෙන්නේ? කර්සර් එක දුවනවා. කර්සර් එක දුවනවා. මේක තමයි මානසිකාරය. ඒකට ඡන්දේ මුල හැංගිලා එකව කරන්නේ වැඩි ඔන්න මානසිකාරය දුවනවා කර්සර් එක. මානසිකාරයට තමයි හම්බ වෙන්නේ. ඊළාට මොකද්ද හම්බ වුණාට පස්සේ හම්බ වෙන්නේ මොකද්ද? ආහාර ලේඛනය මෙනු එක. එතකොට ඒ වගේ තමයි පස්ස සමුදය. එතන ඉඳලා තමයි රස විඳින්නේ. පරිගණක යන්ත්‍රේ. මේ පරිගණක උපමාවක් වැරදි නම් හරි ගස්ස ගන්න. ඉතින් ඒ කොයි එකෙන් කිව්වේ අපි මේක පුළුවන් තරම් ප්‍රායෝගික කරන්න ඕන නිසා. ඉතින් බලන්න මේ ලෝකයේ තියෙන ඒ ද්‍රව්‍ය වලින් පෙන්නු කරන්නේ අපේ චිත්ත සංතාණයෙම තියෙන මේවා තේරුම් ගන්නේ නෑ විතරයි. ඒ විද්‍යාව හෝ ඒවා අවිද්‍යාව හෝ ඒවා. ඉතින් මෙන්න මේ ඩිංග ගන්න. එතකොට එින් අපිට පේනවා ඡන්ද මූලක ඡන්දයයි මූල. ඒක අපිට තේරෙන්නේ නෑ. කොයි තරම්ද කියතොත් ඒක බුදුරජාණන්ස් පෙන්නා දෙනතුරු ලෝකයා දන්නේ නැහැ. ඊළාට ඒ ටික තමයි අපි හැම කිස්සෙම වගේ ජඹුරු දේශනාවක් කෙලවර කරන්නේ. ඉතාමත්ම සරල කවුරුද දන්න ධම්මපද ගාථා දෙකක් දේශනාව ඉවර කරනවාට කියනවා නේ මේ කියන්නේ. එහෙම කරන්න සිද්ධ වෙන්නේ. නමුත් මෙතෙන් කියන්නේ ඒ ගාථා දෙක මතක් කරන්න වෙනවා. ගාථා දෙකේ අවශ්‍යතිය. ධම්මපදේ මුල් ගාථා. මනෝ පුබ්බංගම ධම්ම. මනෝ සිට්ඨා මනෝමය. ඔය ටික පවහ මෙච්චර කාලයක් ආඩුවා සම්ප්‍රදාය වෙන විදිහට තෝරන්නේ. මනෝ පුබ්බංගම ධම්මා කියලා කියන්නේ පින්වතුනි. මනස එක පැත්තකින් තියෙනවා, ධර්මය අනිත් පැත්තෙන් තියෙනවා. මේ දෙකෙන් මනසයි පෙරටුවේ. මනෝ පුබ්බංගම ධම්ම. මනස අරමුණට පෙරටුවේ. මනෝ සෙට්ටා ඒ දෙකෙන් මනසයි ශ්‍රේෂ්ඨ ප්‍රධාන. නමත මනෝමය. ඉතාලන්න බැරි දෙයක්. අරමුණ මනසින්ම සකස් වුණු දෙයක්. ඒකනේ මානසිකාරය කියලා. අනුසුර අපිට තේරෙන්නේ නැහැ. අරමුණ හිතෙන් හදාගත්තේ හිතේ ඉවරයි. කොට හිතෙන්ම හදාගත්තු දෙයක් එකයි මේ හරඹකේ. කොයි තරම් සියුම්ද මේ තණ්හා නැහුකාරී ගැටලැ. ඒක අල්ලගන්නෙත් අර විදිහට අර TT ගේම් එටි මේ TT මොකද්ද මේ ක්‍රීඩා වේදි වගේ ඉක්මනින් අර මනසිකාර්ය මෙනෙහි කිරීමෙන්මයි. මෙනෙහි කිරීම තුලින්මයි ඒක අල්ලගන්නේ. ඒකට මෙනෙහි කිරීම පිළිබඳ රහස හඳුන්ගන්නේ ශීඝ්‍රව යෝනිසෝ මනසිකාරයේදීමයි. එතන එතනම මෙනෙහි කිරීම තුලින් ඒක මහා හිතා ගන්න බැරි විදිය දෙයක්. ඉතින් ඒ අයම් අවස්ථාවක අරේ මනසිකාරයේදී අන්නර ඒ හිතවිල්ලක් පැන නගින තැන. ඒක අපේ ධර්මයෙන්ම කිව්වොත් මෙන්න මෙහෙම පාටයක් තියෙනවා. සමහර පාට සූත්‍රවල එන පාට අටුවාවලවත් හරියට තේරුම් ගන්න බැරි තැන් තියෙනවා. දිස්වා ආයතින උපාදං සම්මා චිත්තං විමුච්චති. යම් අවස්ථාවක සලායතනයන්ගේ උපත දැක්කනම් ඒ වෙලාවේ හිත මිදෙනවා කියන්නේ මොකද? අර සලායතනයන්ගේ උපත නොපෙනෙන තරම් ශීඝ්‍රයෙන් සිද්ධ වෙන්නේ. තාමත්ම ශීඝ්‍රයෙන්. ඉතින් විශේෂයෙන්ම මනසත් අරමුණත් අතර එක තෝරගන්න බෑ. හැම ලෝකයාම හිතන්නේ අරමුණ කලින් අරමුණ ඉස්සෙල්ලා තියෙනවා. අරමුණ නැතුව අපි කොහොමද හිතන්නේ? නමුත් මහා පුදුාර මනසිකාර වචනෙන් තේරෙනවා මේක අරමුණත් හිතෙන් හදාගත්තු එකක්. අරමුණ. එතකොට ඒකයි කිව්වේ මනෝමයා කියලා කිව්වේ. ඒ தත්ත්වයේ යම් අවස්ථාවක තේරෙනකොට ඔන්න විඥාන මායාව හෙළි වෙනවා. විඥාන මායාව හෙළි වෙනවා. මොකද විඥාන මායා කාර්යණී මේක ගැටලන්නේ. ඉතින් එතකොට මේ මායාව තුල තියෙන්නේ අර මනසත් මනසින්ම හදාගත්තු ධර්මයක්. එතනත් අර මුවාදුවන වගේ වැඩක් අන්තිමට වෙන්නේ. ඉතින් ඒක තේරෙන්නේ අන්තිමට යම් අවස්ථාවක යෝනිසෝ මාර්ගයේ ඉතාම ශීඝ්‍රයෙන්. ඒකට අපි උපමාවක් දෙන්න ඕනේ. අපි දෙන උපමා පරාදයි. ඒකට දෙන උපමාව පුදුමයි. බුදුරජාන් වහන්සේ මනස පිළිබඳ යම්සේ මහණින් මුළු දවසක් රත් කළ යකඩ කටාහයක්. මුළු දවසක් තිස්සේ රත් කළ යකඩ කටාහලයකට යම් කිසි කෙනෙක් වතුර බින්දු දෙකක් තුනක් උඩ ඉඳලා දාන. මහණින් ඒ වතුර බින්දු වැටීම හිමින් නමුත් ඒක වීලී යාම ඊට වඩා ක්ෂණ. ටිකකට හිතන්නේ උඩ ඉඳලා වතුර බින්දු දෙක තුනක් දානවා. වතුර බින්දු වැටෙන වේගෙත් ඒක දිහා බලාගෙන හිටියොත් ඒක පිච්චෙනවා පේන්නේ නෑ. කොයි තරම් වේගෙන් කියලා මේ උපමාවට සරිලන උපමාවක් අපිට කියන්න බෑ. රත් වෙච්ච යකඩ තලියකට වතුර බින්දු උඩින් දානකොට හිමින් බින්දුව වැටෙන්නේ වැටෙනවත් එකම පිළිසෙල. ආයි ගන්න ගන්නට. අන්න ඒක යක හැංගිලා තියෙන්නේ. මනස ධර්මය නැති. නමුත් ඒක පහා යෝගාවචරය. තම අවස්ථාවක අවබෝධ කරගත්තොත් ඔන්න දෙක දෙනවා ආයතනෙන් උපදින හැටි. මේ දෙක එකතු වෙන හැටි. විඥාණය හටගන්නේ හැටි. කොට විඥාණයේ හට ගැනීම දැකීම තමයි පටිච්ච සම්පාදයේ තියෙන්නේ. මොකද චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජ චක්කු විඥාණ. මතක් කරගන්න පටිච්ච උප්පජ්ජ. එතකොට ඇසත් රූපයක් නිසා චක්කු විඥාණය උපදිනු. බුදුහාමුදුරුවෝ කියන විඥාණයේ මායාවක් කියලා. එතකොට මේ මැද එකනේ කිව්වේ මජ්ජේ මන්තා නලිප්පති යෝ උභන්තේ විදිත්වාන කොන්දේක හරියට තේරුම් අරගත්තනම් අරගෙන මැද නොයලෙන්නේ මොකද ප්‍රඥාව තියෙනවා. තේරුම් ගත්ත විඥාන මායාව අපි කොතිබුත් කියලා කියනවා මැජික් එකක් විද්‍යාවක් ඇතුලේ ඉඳලා දැක්කොත් මැජික් එක නැති වෙනවනේ. අන්න ඒ අවස්ථාව තමයි. ඒක සිද්ධ වෙන්නේ කොහොමද? අන්න ඒ අවස්ථාවේ යෝනිසෝ මනසිකාරේ අර ප්‍රඥාවේ බීජේ ප්‍රඥාව හැටියටම ඵලජන්නේ. එතකොට ප්‍රඥාව තුල විඥාණයට තැනක් නැහැ. ඒකයි බුදුරජාණන් ශ්‍රී ප්‍රකාශ කරලා තියෙන්නේ. විඥාණං පරිඤ්ඤයං පඤ්ඤා භාවිකබ්බ. විඥාණයත් ප්‍රඥාවත් අතර දෙක වෙන්කුණ දක්වන්නේ මේ. විඥාණය හරියට පිළිසඳ දැනගන්න ඕන. පිළිසඳ දැනගන්නම් පඤ්ඤා භාවිකබ්බ ප්‍රඥාව වඩන්න ඕන. එතකොට ප්‍රඥාව ඉහළටම වැඩි වූ අවස්ථාවේ විඥාණේ හොරේ අහුවෙනවා. අහුවෙන යන අර විදිහට ආයතනයන් හට ගන්නවා එතනම දකින්න. ආයතනයන් හර්ගයේ හට ගැනීම දැකීමත් එක්කම නිරෝධය ඉබේටම කියවිලා ඉවරයි. හට ගන්න දෙයක් නිරුද්ධ වෙන බව දන්න. එතකොට ඒ නිරෝධය තුළ ඒ නිරෝධය ප්‍රත්‍යක්ෂ කරා කියන්නේ කයි? ඒ වෙලාවේ යන ශාන්ත ප්‍රණීත නිවන. ඒ තංසන්තං ඒ තංපණිතං කතාවට එන්නේ. ඉතින් මොන උගත් දේවල් මේ ඉක්මනට කිව්වා මේව හරියට ධාරණය කරගත්තනම් මේ පිනියුතුන්ට ඊළඟට අපි තව ටිකක් කියමු එතන ඉඳලා. දැන් ඔය විශේෂයෙන්ම ඔය ඊළඟට එන ප්‍රශ්නය දැන් අපි කියවන ධර්මාරම්මණය ගැන. අපි කියවන යෝගාවචරයට ඒක නැතුව බෑ කියලා. නමුත් පොතපතේ හොඳට සඳහන් වෙනවා. තාමත්ම වටිනා සූත්‍රයක් තියෙනවා. ඒක විග්‍රහ කිරීමේදී ඔය අලගත් දූපම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෞරි උපමාව දීලා තියෙනවා. කුල්ලු උපමං ඕබික්කේ. ඒකෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මම කියනවායි මේ මුළු මහත් ධර්මයේම පෞරකට වගේ. දැන් පෞරක් යන කියනකොට මේ විදිහටයි බුදුහාමුදුරුවෝ දෙන්නේ. යම් කෙනෙක් දීර්ඝ මාර්ගයක යනකොට දියකඩක් හමු වෙනවා. නැවක් නැහැ, පාලමක් නැහැ. මොකද කරන්න දෙයක් නැති නිසා අර හිම්මෙන් උදස් වලින් අතු ටිකක් එකතු කරලා වැල් වලින් බැඳලා ඒකත් උපකාරගෙන අතින් පයින් මේ පහුරක් හදාගෙන යහ පැත්තට යනවා. විහා පැත්තට ගියාට පස්සේ පහුර වැඩක් නැහැ. ඒක පා කළා. ඒක නික කියලා කියනවා. කුල්ලූපම මයා භික්කවේ ධම්මෝ දේසිතෝ නිත්තරණත්තාය නෝඝානත්තාය. මම මේ ධර්මයේ දේශනා කරේ හුදෙක් එතරවීම සඳහායි, කරගහගෙන යාම ග්‍රහණය කිරීම සඳහා නෙවෙයි කියන එක නේද. ඒක පැත්තකින් කියාවු එක. ඊළඟට ඒකම කියන බුදුරජාණන් වහන්සේ එහෙම ඒ උපමාව හරියට දන්නවනම් ආජානන්තේහි ධම්මාපි වෝපහතබ්බා පගේවා ධම්මා. මේ මං කියාවු උපමාව හරියට තේරුම් ගත්තනම් ධර්මීනුත් අත හරින්න ඕන. අධර්මයන් ගැන කවර කතාද? අධර්මයන් ගැන කවර කතාද? අන්තිමේදී ධර්මයත් අත හරිනවා. ඒක තව කෙටියෙන් තේරුම් ගන්න තව උපමාවක් කියන්නම්. දැන් මේ පිනුතුට ඕවා විස්තර කියලා තියෙන කලින් රතවිනිත සූත්‍රයේ දීපු රත හතේ උපමාව, දැන් මේ කාලේ සහාය දීමුට වගේ යන උපමාව, ඒකෙදි කියන්නේ හදිසි ගමනක් වුණාම කොසල් රජුන්ට සවැත් නුවර ඉඳලා සාකේතයට යන්නේ ඒ කාලේ අශ්වින්ට වේස නිසා අශ්වරත් සකස් කළා තියෙනවා. එතකොට අර පළමිනිය රතෙන් ගියා අශ්වින්ට වේස නිසා ඒකෙන් අනිත් එකට දෙකට මාරුණා දෙවෙනින් තුනෙන්කට තුනින් යන හතරට ඔහොම කියලා අන්තිමට හත්වෙනි රතෙන් ගිහිල්ලා බැහැලා ඒ සාකේත නැගට යන්නේ. ඊළාට ඒකට දෙන උපමා ටික විසුද්ධිහත් ශීල විසුද්ධි උදෙක් චිත්ත විසුද්ධිය සඳහා, චිත්ත විසුද්ධිය උදෙක් විත්ති විසුද්ධිය සඳහා වදාදී විසුද්ධි පරම්පරාවක් දක්වලා අවසාන විසුද්ධිය තමයි ඥාන දර්ශන විසුද්ධිය. ඥාන දර්ශන විසුද්ධිය අතහරින්න වෙනවා. අතහැරිතන තමයි මොකද නිවන කියලා හඳුන්වන්නේ? අනුපාදා පරිනිබ්බාන. කිසිවක් අල්ලා නොගත්තු නිවන. මහ පුදුමයි, කිසිම ධර්මයක නෑ එහෙමක. අනුපාදා පරිනිබ්බාන. අතහැරිතනයි නිවන. ප්‍රයෝජනේ ගන්න, අල්ල ගන්න. එක තමයි අපි ඒ ටික පෙන්වන්නයි වචන දෙකක් මතු කරේ අපේ දේශනාවල පොත්වල. මේ ධර්මය වචන දෙකකින් දැක්වුවා. ප්‍රායෝගික සාපේක්ෂ. ප්‍රායෝගික නිසා ප්‍රයෝජනට ගන්නවා, සාපේක්ෂ නිසා අතහරිනවා. එකක් එකකට පමණයි, එකක සඳහා පමණයි. ඉතින් ඔන්න ওই ටික තන්වන්න. දැන් ආයෙත් මට කියන්න වෙනවා අලුත් උපමාවක්. මේ පිනුතුන් ගහලා නැති විදි උපමාවක් කියන්න පුළුවනි. මගේ වචනවල අඩු අඩුවක් තියෙනවා නම් කියන්න. ඔය සහාය දියුම කියලා එකක් තියෙනවා. හඩින් කඩ දහව කියලා දුවන. ඔන්න දැන් සහාය දියුමේ පිළි දෙකක් තියෙනවා කියලා හිතාගන්න. මාර පිළයි බුද්ධ පිළයි. එතකොට මාර පිළේ කවුරු දුවනවාද අපි බලන්නේ නැහැ. අපි බුද්ධ පිළේ හතර දෙනෙක් දුවනවා. අදහවකින් හතර දෙනා, කීඩකින් හතර දෙනා. එතකොට මේ විදිහේ සහාය දියුමකදී ඊළඟ කිසි උපකරණයක් උපකාර වෙනව නේද? යෂ්ටිය කියලා දුහුද කියන්නේ. එතකොට මේ යෂ්ටිය යන්න ඕනේ දිනුම් කණුව දක්වා එතෙන්දී ඒ පිළ දියන්. ඔන්න හිතාගන්න. දැන් පළමුවෙනි දහව කියලා දුවනවා. පුළුවන් වෙරෙන් ජීවිත පරිත්‍යාගයෙන් දුවනවා. හති දදා දුවනවා. දුවල දුවල ගිහිල්ලා දෙවෙන්නට අර යෂ්ටිය දෙනවත් එකම මැරිලා යට. මැරිලා යට. දෙවෙන්න බලන්නේ ආරිය මැරුණද කියලා. ඒක අරගෙන මුළු බෙර දාලා දුවගෙන දුවගෙන ගිහිල්ලා තුන්වෙන්නට යෂ්ටිය දෙනවා. දෙනවත් එකම දෙවෙන්නත් මැරෙනවා. ඊළාට තුන්වෙන්නා ඒක අරගෙන දුවල දුවල ගිහිල්ලා හතරවෙන්නට දෙනවා. හතරවෙන්න දෙන්නත් එකම ආරියත් මැරෙනවා. හතරවෙන්නා ඒක අරගෙන ගිහිල්ලා දිනුම් කණුව ළඟට යන් ගිහිල්ලා දිනුම් කණුවේ යන්තම් යෂ්ටිය හපතට දාලා යත් මැරෙනවා. කාර්ද තැන්. කවුද දින්? යෂ්ටියද? කවුද දින්? තෑග්ගක් නෑ, තෑග්ග ගන්න කෙනෙක් නෑ නිවනත් එහෙම කියලා හිතාලේ. කාටද තියෙනවා අනාත්ම ප්‍රශ්නයනේ තියෙන්නේ, ආත්ම අනාත්ම ප්‍රශ්නේ. කවුද නිවන් දකින්නේ? කවුද නිවන් දකින්නේ? ඔය ටික බුදුරජාණන්සේ ලස්සනට කියලා තියෙනවා. මට මේ උච්ඡේදවාදී කියලා මේ චෝදනා කරනවා මේ බමුණ. අපටත් එහෙම කියනවා අපි දක්වන ධර්මය කියන්නේ. නමුත් බුදුරජාණන්සේ උච්ඡේදවාද තර්ජන ඒ යෝෂ දර්ශනයට පිළිතුරු දෙන්නේ මෙහෙමයි. එදත් මම පෙන්වන්නේ දුක සහ දුකෙහි නිරෝධයක් පමණයි. දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති, දුක්ඛං නිරුද්ධමානං නිරුද්ධති. උපදින්නේ දුකක්ම උපදී, නිරුද්ධවන්නේ දුක්. පුද්ගල කතාවක් මොකක්වත් නැහැ. එතකොට එහෙමනම් අඬන්න දෙයක් නැහැ කියලා කියන අපි කියන්නේ. එතකොට මේක වටහා නොගැනීම නිසා අරව සම්මුතිය විතර. දුක්ඛ උපදින්නේ දුකක්. එදත් ප්‍රකාශ කළේ අද ප්‍රකාශ කරන්නේ දුකක් සහයි නිරෝධය පමණයි. ඒක නිසා උච්ඡේදවාදී චෝදනාවකට ඉඩ නැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ. මෙන්න මේ තුල දැනට හිතා ගන්න මේ කියාපු ටික ආශ්‍රයෙන් මේ වන්දනා ගමන ආවනම් වන්දනා ගමනි සිද්ධාස්ථානයේ තමයි මනස. හැබැයි ඒ කිව්වට මොකද අර කියාවු හයින්ම පුළුවන් නිවන් දකින්න. හයින්ම පුළුවන්. ඒකනේ අපි කිව්වේ දිවාගත් නිවන තියෙනවා කියලා. හරියට මානසිකාරියේ දුව චෝගාවචක. දැන් අතීතේ කතාන්තර සමහර විට ඇත්ත වෙන්න පුළුවන් තරමක් දුරට හරි ඔය අතීත පොතපතේ තියෙන අටුවාවල අතිශයෝක්ති තිබුණා. අතීතයේ මුළු රායක් කුසගින්න ඉඳලා ඒ අනුරාධපුරයේ මිහින්තල ආදී තැන්වල ඒ කෙකැඳ වනදන අවස්ථාවල රාත් නෝ උතරගෙන ආසනයක් නැති කිය. ආර්ය හත්ප්‍රත්‍යවේක්ෂ ආදී ඒ කර දිවතුලින් සමහර විට රාත් වෙනවා. අන්න එහෙම අපිට හිතන්න තියෙනවා. එනන් මේ විදිහට ඉතින් අර රහස අල්ලගත්තු තැන විශේෂයෙන්ම මනස අන්තිමට ඉන්නේ මනසයි. අර අනිත්‍යව පහෙන් ගියත් අන්තිමට ඉන්නේ එකතු වෙලා ගිහිල්ලා ඉන්ද්‍රියයන්ගෙන් එකතු වෙලා ගිහිල්ලා මනසයි අරමුණයි. ඉතින්දි තමයි මේක සම්පූර්ණ. ඒ ටිකේ රහස වුණා නම් අන්න විඥානය එතනම මායාව එතනම ඉවරයි. ඊළඟට ප්‍රඥාව සම්පූර්ණයි. ගමන අවසానයි. අර අරකෙදී බුදු පිළ දිනුවා මාර පිළ බලාද. එතන. ඒකට දැන් මේ පින්න තුන් ඔය කියාපු ටික ආශයෙන් බුදු පිළ පින දෙනවන්නේ. එතන යන්නේ නෙමෙයි රහත් වෙන්න මම රහත් වෙලා කොහෙවත් යන්න රහත් වෙලා අමුතු ඩාම මේ අර අපි කිව්වේ සිය දෝරිස් නිවන බලාපොරොත්තු වෙන්න එපා බුදු පිළ දෙනවන උත්සාහ කරන්න අර මැරිච්ච කීඩකෝ ගැන හිතලා අන්න එතකොට සතර මග සතර ඵලය අර හතර දෙනා කවුද කියලා අඳුන ගන්න ඔන්න එතකොට ඔයින් අපි දේශනාව අද ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා මේකෙන් මෙතෙක් පැවැත්වූ දේශනා අතරින් මට හැඟෙන හැටියට මගේ හැඟෙන හැටියට ප්‍රායෝගිකත්වයට එල්ල කළ දෙයක් කර දේශනාවයි මේක අඩුපාඩු තියෙනවා නම් ආගේ භාෂා ව්‍යවහාරයේ පොඩි පොඩි අඩුපාඩු මම මට සමාධිය භජනය කර උපරිම ප්‍රයෝජනෙයි එතකොට මේ ධර්ම ශ්‍රවණය වෙනවා වගේම අපි ඉතිං අනුමෝදනා කරනවා පළමුවෙන්ම මේ පින්වතුන්ට මේ ධර්ම ශ්‍රවණ ආනිසංශය ඈතේන එකක් නෙවෙයි ඒ යෝගාවචර පින්වතුන් අද ආදම නිවන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මේවා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර අවිජේසිත අකනිත අදක්වා නම් තාක් සත්තු කෙනෙක් ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණය කුසල අනුමෝදන් වීමට කැමති නම් මේ කියාපු කර්මස්ථාන දේශනාව උපකාර කරගෙන ඒවා උපනිෂ්ඨය කරගෙන ඒ ප්‍රාර්ථනීය බෝධිගුණ මමා මහනිවස්සන සිතා කියලා ප්‍රාර්ථනා කරනවා මේ ධාතා කියන්න එත්තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පති සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්ති මමතං පදං ආකාශට්ඨාදි බුම්මට්ඨා දේවානාදා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං සත්තාරි බුම්මට්ඨා දේවානාදා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨාදි බුම්මට්ඨා දේවානාදා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මන්තරං දුක්ඛප්පත්තා නිදුක්ඛා භයප්පත්තා නිභයා සෝකප්පත්තා නිසෝකා හන්තු සබ්බේති පාණෝ දුක්ඛප්පත්තා නිදුක්ඛා භයප්පත්තා නිභයා සෝකප්පත්තා නිසෝකා හන්තු සබ්බේති පාණෝ දුක්ඛප්පත්තා නිදුක්ඛා භයා සෝකප්පත්තා නිසෝකා හන්තු සබ්බේති පාණෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාදම සතං සමාදම හොතු යාව නිබ්බාන්ත ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සතං සමාදම හොතු යාව නිබ්බාන්ත ඉමිනා පුඤ්ඤ කම්මේන සතං සමාදම හොතු සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොක්ඛීර්ණන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොක්ඛී භවන්තු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාං භාවීන සදා සොක්ඛි භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පති සග්ග සම්පති නීවච අතෝ නිබ්බාන සම්පති ඉමිනාතේ සමිච්ඡති
ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි.